ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ඉතා ගෞරවයෙන් මම ආරාධනා කරනවා කමඨහන් ගැටළුවට අවවාද ලබා දෙන මෙන් සාදු සාදු සාදු. උපාලිට ලිඛිත ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා කිව්වා නේද? චැට් එකෙත් තව ප්‍රශ්නයක් තියෙනවා උපාලි, ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
හොඳයි උදේ. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවසරයි. පළවෙනි ප්‍රශ්නේ, පින්වත් ස්වාමීන් වහන්ස, වෙනදා වගේම පරයන්කේදී හුස්ම රැලි කීපයකින් හුස්ම සියුම් වී හුස්ම නොදැනෙන ප්‍රීතිමත් අවස්ථාවක බොහෝ වේලාවක් සිටිමි. මේ අතරම පසෙකින් සියුම් හුස්ම වැටෙන බවටද වැටහීමක් ඇත. හිත පිට යන අවස්ථා පැහැදිලිව වැටහි. කමඨහම් වාර්තාවට ඇතුළත් කළ යුතුය යන සිතුවිලිද හටගනී. එකම පර්යංකය තුළ එකම අතීත සිතුවිල්ලකට තුන් වතාවම පිට ගිය බව පැහැදිලිවම වැටහිණි. සිත පිට ගිය හැම අවස්ථාවකම හිත පිට ගිය බවත් නැවත සියුම් කෙටි හුස්ම රැලි කීපයකින් නැවත හිස් අවකාශයේ අත්දැකීමක් ඉතාමත් පහසුවෙන් සිදුවේ. මුළු පර්යංකය පුරාම අවදියෙන් ඉන්නා බව වැටහි. ඉදිරියට යාමට උදව්පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව්, ඒ විදිහට කරගෙන යනකොට යම් කිසි විදියක නැවත නැවත හුරු කරගෙන යනකොට අපිට දකින්න පුළුවන් ඔය වගේ අතීත සිදුවීම් වගේ දේවල් ඉදිරිපත් වෙලා එනවා. ඒක ස්වභාවිකයි. අර විදියට වරක් දෙවරක් නෙමෙයි, තුන් වරක් නෙමෙයි, දිගට දිගට එන්නත් පුළුවන්. එතකොට ඒ එන වෙලාවේදී ඒකත් එක්ක යම් කිසි විදියක අපි වෙහෙසක් පීඩාවක් ඇති වෙන එකත් ස්වභාවිකයි. මේ අතීත මතකවල වෙහෙස නැත්නම් මේ සිදුවීම් වල වෙහෙස, ඒ වගේ දේවල් දැනෙන එකත් ස්වභාවිකයි. නමුත් මොකද්ද ප්‍රතිපදාව, මොකද්ද පුහුණුව කියලා ගත්තොත් ඔය ක්‍රියාවලියට නැවත නැවත වෙන්න දීමම තමයි. ඒ වෙන්න දීම තුලින් තමයි අන්න අපිට යම් කිසි විදියක මේ පුහුණුව වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම යම් කිසි විදියක සුව සේවාවක් වගේ අතීත තුවාල හොඳවීමක් වගේත් සිද්ධ වෙනවා. ඒ දෙකේ එකතුවක්, ඒ ක්‍රියාවලියේ එකතුවක් තමයි ඔය තියෙන්නේ. එතකොට ඒක හිත පිට යනවා කියන වචනයෙන් තමයි සඳහන් වෙන්නේ. එහෙම තමයි ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නෙ. නමුත් ඒ විදිහේ නිකන් නෙගටිව් පැත්තට වචනයක් දාන්න ඕනෙත් නැහැ. ඒ වෙනුවට මෙන්න මේ විදිහේ නොයෙකුත් සිතිවිලි එනවා. ඒවා ඇවිල්ලා ඇවිල්ලා යනවා. ඒ අතරේ නැවත නැවත මට මේ හුස්ම පිළිබඳ මේ අවදි භාවයක් තියෙනවා. එහෙම නැත්නම් මේ ඉන්නවා කියන සිහිය අවදි භාවයේ තියෙනවා. එන්නේ මේ විදිහට ඒ බැල්මත් පොඩක් වෙනස් කරගත්තොත් වටිනවා. මොකද හේතුව අපි කැමති නෑ ඔය වගේ දේවල් වලට. අපි මේ අතීත මතක අමතක කළා, සප්‍රෙස් කළා ඉන්න තමයි මෙච්චර දවසක් උත්සාහ කරේ. නමුත් එහෙම උත්සාහ කරාට ඒක එච්චර සාර්ථක උත්සාහයක් නෙමෙයි කියලා අපි අපිටම තේරෙනවා. මේ විදිහේ භාවනාවකට බැසගත්තොත් ඔන්න ඒ දේවල් මතුවෙලා එන්න ගන්නවා. එතකොට කෙනෙක් ඉතින් පැහැදිලි චෝදනාවක් නගනවා, මේක මොන භාවනාවක්ද, මේ මම මේ අගේට තියුණ මගේ විවේකය නැති වෙලා ගියා, මේ විදිහේ මේ දේවල් නැවත නැවත ඇවිල්ලා වද දෙන්න පටන් ගත්තා කියලා යම් කිසි විදියක අදහසක් මතුවෙන්න පුළුවන්. නමුත් ඔය අතීත දේවල් ටික ඔය ටිකත් එක්කත් මුහුණ දීලා ඔය ටිකත් එක්කත් යම් කිසි විදියක පුහුණුවක් තියෙනවා. ඒ පුහුණුව තමයි ඔය සිද්ධ වෙන්නේ. එතකොට යම් කිසි දෙයක් මතකයක් මතුවෙලා එනවනම් ඒක යම් කිසි හේතු කාරණාවක් සහිත වෙන්නේ. මොකද්දෝ තුවාලයක් වගේ දෙයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රියාවලිය නැවත නැවත සුව වෙන ක්‍රියාවලියක් වගේ ඔහොම සිද්ධ වෙනවා. ඒකට ඉඩදීම තමයි කරන්න ඕනේ. එතකොට නිකන් අර බිඳුණු බඳුන් වගේ ඔය අතීත මතකනේ තියෙන්නේ. බිඳුණු බඳුන් වගේ. ඉතින් අපි හිතන්නේ මොකද්ද මේ බිඳෙන්න බෑ. අර බිඳුණු බඳුන් බිඳුණු පසු අමතක කළ නොහැකි නම් සිතින් කියලා අර මොකද්දෝ කියන්නේ. ඒ විදිහට බිඳෙන්න බෑ. බිඳුණත් අමතක කරන්න ඕනේ. මේවා මට වද දෙන්න බෑ කියලා තමයි අදහස තියෙන්නේ. නමුත් මෙන්න මේ බ්‍රෝකන්නස් එක, මේ බිඳෙනා ස්වභාවය තමයි අපේ යථාර්ථය. කවුරු කවුරුත් ඔය විදියට මිනිච්ච කට්ටිය තියෙන්නේ, කවුරු කවුරුත් බ්‍රෝකන්. අන්නේ බ්‍රෝකන් බව බාර ගැනීමක්, හඳුන ගැනීමක්, ඒ යථාර්ථයට මුහුණ දීමක්. එහෙම මුහුණ දෙනකොට දෙනකොට තේරෙනවා මොකද්ද අර නිගං අර කින්සුකි. කින්සුකි වල තියෙන්නේ අර පෝසිලේන් බඳුනක් වගේ එකක් බිඳුනහම අන්න ඒ බිඳුනු බඳුන විසි කරනවා වෙනුවට, අපි නම් කරන්නේ විසි කළ දාන එකනේ, විසි කරන වෙනුවට ජපානයේ අදහස මොකද්ද, ඒගොල්ලෝ ඒ බිඳුන බඳුන එකතු කළා අර බිඳිච්ච තැන් රත්තරණින් ගාලා පුරෝලා අන්න නැවතත් අර භාජනය එකතු කරලා හදනවා. හදලා තියන්නේ අර වෙනදා තිබුණු සාමාන්‍ය තැනේ නෙමෙයි, ඊට වැඩිය උසස් ස්ථානයක, ඉහළ ස්ථානයක, අන්න අර බොහොම වැදගත් ස්ථානයක තියලා තියෙනවා. අර සෙන් කතාවකත් තියෙන්නේ ලස්සන බොහොම වටිනා පෝසිලේන් බඳුනක් ගෙදර ගෙනහල්ලා තියනවලු සාලේ මැද්දේ. ඉතින් ආවලු මේ සෙන් ගුරුවරයෙක්ගේ ගෙදෙට්ට. එතකොට මේ ගෙහිමියා මේ තැනැත්තා මේ ගුරුවරයාට බොහොම මනාපයි, කැමති. ඉතින් මේ ගුරුවරයා එන දවසේ අර භාජනේ බොහොම ලස්සනට ඉදිරියේ සාලේ තියලා තියෙනවා. තිබ්බට මොකද මේ ගුරුවරයා මේක දැක්කා වගේවත් සලකන්නේ නැහැ. දැක්කා කියලාවත් මේක පිළිබඳ පෙනෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න කොහෙදෝ ජනේලෙන් පේන අත්තක් හෙල වෙන එකක් ගැන කීකී ඉඳලා මේ සෙන් ගුරුතුමා යන්න යනවා. ඉතින් මේ ගැන කලකිරුණු මේ ගුරුතුමාට හිතවත් මේ ගෙහෙමියා මොකද කරන්නේ, අර භාජනේ පොලේ ගහලා බිඳලා දානවා. එතකොට මේ සභාව ඉඳපු පිරිස මේක දැක්කට මනාප නැහැ. මේගොල්ලෝ කියනවා මේක සිදුවීම හරි නැහැ, අපි මේ භාජනේ ආපහු මේ විදිහට කෙන්සුකි විදිහට හදමු කියලා අන්න රත්තරණින් ගාලා එකතු කරලා අර භාජනේ නැවතත් ප්‍රകൃතියට පත් කරනවා. ඉතින් පස්සේ දවසක එනවා, පස්සේ දවසක ආවම දකිනවා මේ බිඳිලා එකතු කරපු මේ භාජනේ, රත්තරණින් එකතු කරපු භාජනේ. එතකොට කියනවා දැන් නම් ඒක හැබෑවටම ලස්සනයි. අර ගුරුතුමා කියන්නේ දැන් නම් ඒක හැබෑවටම ලස්සනයි. අර නොබිඳුන අවස්ථාවේ නෙමෙයි, අර පළදු නැති අවස්ථාවේ නෙමෙයි, බිඳිලා නැවතත් අර විදියට රත්තරණින් එකතු කරලා පුරෝලා හදලා තියෙනවා. ඉතින් එන්නේ වගේ ස්වභාවයක් තමයි, ওই බිඳුන බවම තමයි අපිට ආ දවසක ශක්තිය වෙන්නේ. අන්න ඒක දක්නසුලුව ඔය පුහුණුව දිගට කරමු කියලා තමයි යෝජනාව.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වார்த்தාව. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ආරම්භයේ සිටම සක්මන નિરાයාසයෙන් සිදුවේ. බාහිර අරමුණු වලින් බාධාවක් නොමැත. සිතුවිලිද ඇති වී නැති වී යයි. සැහැල්ලුවෙන් සක්මන සිදුවේ. පර්යංකයට වාඩි වූ විටද කය පිළිබඳ සංඥා බොඳ වී ගොස් හිස් බවක් ඇතිවේ. විශාල පැතිරුණු හිස් බවකි. පැමිණෙන සිතුවිලිද එම හිස් බව තුළ පාවී බොඳ වී යයි. ඒ දෙස බැලීම හෝ පීඩාවක් සේ දැනේ. හාත්පස පැතිරුණු හිස් බව තුළ වචනයට නැගිය නොහැකි නිදහස් ශාන්ත බවකි. සාමාන්‍ය ජීවිතයේද සිත නිරන්තරයෙන්ම කය සමග සිටින බව හැඟේ. අරමුණු ඔස්සේ ගියද සතියෙන් එය පෙන්වා දෙයි. එළඹ සිටින මොහොත සැහැල්ලුය, සංසුන්ය. ගෞරවනීය ස්වාමීන් වහන්ස, භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට ওই විදිහේ හත්පස පැතිරුණු හිස් බවක්, විවේකයක්, ඒ විදිහ දෙයක් අත්දකිනවා. මේක නරක නෑ. ඒ විදිහට නැවත නැවත පුහුණුවක් කිරීම තුළින් යම්කිසි ළඟා කරගත්ත විවේකයක් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මේක මේ ස්වභාවය තමයි විවිධ දේවල් මේ හිස් බව තුළින් මතුවෙලා එනවා. ඒ වගේම මේ මතුවෙන දේවල් මේ හිස් බවට දිය වෙලා යනවා. ඕක තමයි ස්වභාවය. එතකොට සාමාන්‍යයෙන් අලුත් කෙනෙක්, අපි හිතමුකෝ භාවනාවක් නොකරපු කෙනෙක් කියලා. ඒ වගේ තැනත් එක් සාමාන්‍යයෙන් එයාගේ අවධානය තියෙන්නේ, එයාගේ අවධානය ගන්නේ, එයා වටිනා විදියට සලකන්නේ අන්න අර මේ මතුවෙච්ච දේවල්. මතුවෙච්ච දේවල් තමයි වටිනා විදියට සලකන්නේ. ද්‍රව්‍ය තමයි ආගය කරන්නේ, මේ මැටීරියලිස්ටික් කියන්නේ. අනේ භෞතිකව දේවල් සංදර්ශන තමයි එයා ආගය කරන්නේ. ඒ තමයි ආගේ ස්වභාවය. නැත්නම් එයාට ලොක්කා වෙන්නේ කවුද? නිව්ටන්. නිවුටන් තමයි ආට ලොක්කවෙන්නේ. නමුත් මොකද වෙන්නේ, මේ විදිහට භාවනා කරන කෙනෙක් ටික 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 අන්න අදකින්න පටන් ගන්නවා මේ ද්‍රව්‍ය වගේම ඒක මතුවෙලා එන දේවල් මතුවෙලා එන තිරයක් වගේ දෙයක් මේක පිටිපස්සේ තියෙනවා. තිරයක් වගේ දෙයක් මේක පිටිපස්සේ තියෙනවා. අන්නේ තිරය බැලුවොත් මේ දේ මතුවෙන දේවල් වලට සාපේක්ෂව මහා විශාලයි. මහා විශාලයි. නමුත් ප්‍රසදීනේ තිරයට අපේ අවධානය යන්නේ නැහැ ලේසියෙන්. අපේ අවධානය ගන්නෙ නෑ යා පොලාපයින්ව. පොලාපයින්ව අනිදර්ශන කියන්නේ නිදර්ශනයක් දක්වන්නේ නෑ. එහෙම තමයි ඒ තිරේ ස්වභාවය. නමුත් භාවනා යෝගී කෙනෙක්ට දෙන කමටහන මොකද්ද? මේ හුස්ම අරගෙන මේ හුස්ම අරගෙන මේ හුස්ම නිලංකාර වෙනකන් මේ හුස්ම දිහාම බලන්න කියලා කියනවා. මේකම දිහාම බලාගෙන ඉන්න කියලා කියනවා. මේ ගත්තා වූ එක් අරමුණ නැවත නැවත බලන්න කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? අන්න මුලින් හවුවෙන්නේ මේ හුස්මේ ගොරෝසු මැද හරිය. මැද හරිය තමයි අහුවෙන්නේ. ඒකත් බොහොම අමාරුවෙන් තමයි අහුවෙන්නේ. නමුත් එහේ මැද හරිය අල්ලගෙන අල්ලගෙන යනකොට අන්න ටික 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 මෙයාට මේ හුස්ම මතුවෙලා එන පැත්ත, මුල පැත්ත, මුල මැද දෙක අහුවෙන්න පටන් ගන්නවා. මේ හිස් තැනකින් හුස්මක් මතුවෙලා එනවා. ද්‍රව්‍ය මතුවෙලා එනවා. දේවල් මතුවෙලා එනවා. අන්න මුල අහුවෙන්න පටන් ගන්නවා. මුල අහුවෙන්න පටන් ගන්න තව ටිකක් නැවත නැවත පුහුණු කරනකොට ඔන්න පේනවා මේ හුස්ම දිය වෙලා යන හැටි. අග වලිග කොටස. ඒක අල්ලන්න අමාරුයි. සාමාන්‍ය දිය වෙලා යන හැටි අල්ලගෙන ඉන්නකොට මොකද වෙන්නේ? බොඳවීමක් තමයි එන්නේ. සාමාන්‍ය බොඳ වෙනවා. නිකන් ඉන්දකට වැටුණා, එහෙම නැත්නම් මේක මේ හීනයක් පෙවුණා වගේ මොකද්දෝ නිකන් බොඳවීමක් එක තමයි ඒ අගිස්ස කොටස අහුවෙන්නේ. එතකොට මෙයා සාමාන්‍යයෙන් මෙයාගේ ස්වභාවය තමයි මේ බොඳවීම හරි නෑ, මේක මේ මං නිින්ද ගියා කියලා චෝදනා නගනවා. නමුත් අන්න අර හිතේ ස්වභාවය තමයි අර හිස් තැනට නැත්නම් අර පසුබිමට අවධානය යන්නේ නෑ සාමාන්‍ය. යනකොට යන්නේ අන්න අර බොඳ වෙනවා වගේ ස්වභාවයකින්. මොකද්ද මේ වෙන්නේ? මේ අරමුණේ තියුණ හිත ටික ටික රූටලා ගිහිල්ලා අන්න අර ඇති බව සහ ඇති භවයේ තියුණ හිත ටික ටික රූටලා ගිහිල්ලා නැති බවට වැටෙනවා. නැති බවට වැටුනහම ඒක නිකන් අපිට කරප්පෙන් එන ගතියක් තමයි තේරෙන්නේ. නමුත් නවත නවත මේ දේ කරනකොට අන්න මොකද වෙන්නේ? මේ ඇති භවයේ ඉඳලා නැති භවට මේ යන ගමන වැඩි වැඩියෙන් අපිට ස්වභාවික වෙනවා. ඒක අපේ හිතට ටික ටික හුරු වෙනවා. එහෙම නැත්නම් ඔය සාමාන්‍ය සිංගින් බෝල් එකකිනුත් කරන එක්ස්පෙරිමන්ට් එක ඕක තමයි. මේ සද්දේ අහන්න කියලා ඔය ළමයි ටිකක් ඉස්සරහට ගිහලා මේ සිංගින් බෝල් එකක් නාද කරාම ඒගොල්ලෝ අර සද්දේ අහගෙන ඉන්නවා. හරි ලස්සනයි නේද? ටික ටික අඩුවෙවි යනවා නේද කියලා ඇහුවාම ඔව් ඔව් හරි ලස්සනයි මට අහන්න පුළුවන් වුණා කියලා කියනවා. ඊට පස්සේ කියනවා මේක පුළුවන් නම් ඉවර වෙනකම් අහන්න මේ සද්දේ. ඉවර වෙනකොට අත උස්සන්න කියලා කිව්වහම ඔන්න සමහර ඉක්මනට අත උස්සනවා. තව සමහරු අන්න තව ටිකක් ගිහිල්ලා අත උස්සනවා. සමහර කෙනෙක් ඉන්නවා අන්තිමටම අත උස්සනවා කියනවා. මේ අන්තිම වෙනකම් මට ඇහුණා. අන්තිම වෙනකම් මට ඇහුණා. එතකොට සද්දේ නැති වෙලා යනකොට මොකද්දෝ ගැඹුරකට වගේ ඇදිලා ගියා කියලා එහෙම කියනවා. ඒ මොකද්ද වෙන්නේ? අන්න නෝන් ටු අන්නෝන්. දන්න තැන ඉඳලා නොදන්න තැනට ගමනක්. ඇති භවයේ ඉඳලා නැති භවට ගමනක් තමයි ওই භාවනාවක තුල තියෙන්නේ. අන්න එහෙම එහෙම වෙනකොට තේරෙනවා අර පසුබිම, එහෙම නැත්නම් අර තිරය මහා අපරිමිත ප්‍රමාණයකින් විශාල ගතියක්, හත්පස පැතිරුණු ගතියක් තියෙනවා. අන්න මෙච්චර කල් මම ද්‍රව්‍ය අගය කරා. නමුත් දැන් මේ ද්‍රව්‍ය පිටිපස්සේ තියෙන නිකන් ශක්ති ස්වභාවයක් වගේ, එහෙම නැත්නම් මේ තිරය වගේ තියෙන මේ දේ මට අගය කරන්න පුළුවන්. අන්න මොකද වෙන්නේ? ටික 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 අර ෆිසික්ස් වෙනුවට ක්වොන්ටම් ෆිසික්ස් තමයි දැන් මතුවෙලා එන්නේ. ඉස්සෙල්ලා කතා කරා ද්‍රව්‍ය පිළිබඳ. දැන් කියනවා ද්‍රව්‍ය නෙමේ මේ ශක්තියින් තමයි තියෙන්නේ, ඒ විදිහේ විභවයක් තමයි තියෙන්නේ කියලා. මෙන්න මේ විභවයක් තමයි පණවන්නේ. මේ ලෝකේ කියලා දෙයක් පණවන්නේ නැහැ ඇත්තටම. පණවන්නේ විභවයක්. මේ විද්‍යාත්මකව මම කියන්නේ විභවයක් පණවන්නේ කියනවා. මේ බලන්නාගේ මනස අනුව තමයි මේ විභවයෙන් දෙයක් මතුවෙලා එන්නේ. සයන්ටිෆිකලි ඒක ඒගොල්ලෝ ප්‍රූව් කරලා තියෙනවා. ඒතකොට අයින්ස්ටයින් අහනවා නිකන් මේක දිරවන්නේ නැහැ යාට. එයාට මේක දිරවන්නේ නැති වෙන හේතුව තමයි දැන් මේක ඉක්වේෂන් එකකට දාන්න බෑනේ. මොකද බලන්නාගේ මනස අනුව මේක තීරණය වෙනවා නම් මොකක්වත් පැනවීමක් කරන්න බෑ. එතකොට කියනවා එහෙනම් මම අහස දිහා නොබලන තාක්කල් අහසේ හඳ අතුරු දහන් වෙනවා දහනවා. දැන් ඔය කියන විදිහට එහෙම නෙවෙන්නේ. අහසේ විභවයක් විතරයි තියෙන්නේ. අහසේ හඳක් තියෙනවා කියලා පණවන්න බෑ අහස දිහා නොබලන තාක්කල්. ඉතින් අර මිනිස්සයා අවුරුදු 50ක් විතර මහන්සිලා මගේ මේ කාලයපති ගියා විතරයි. කෙස් ටික අවුල් වුණා විතරයි මේ එකක් අල්ලගෙන මං කියලා. අන්තිමට බොහොම වෙහෙස පීඩාවකින් තමයි ජීවිතය අවසන් කරන්නේ. නමුත් පස්සේ කාලෙක ඇත්තටම ඔප්පු වෙන්නේ මොකද්ද? ඔය 80 ගණන්වල අන්න අහස දිහා නොබලන තාක්කල් අහසේ හඳක් පනවන්න බෑ. විභවයක් තියෙනවා. අන්නේ විභවය තමයි ඔය ක්වොන්ටම් ෆීල්ඩ් කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් ශුන්‍යතාවය කියන වචනේත් ගැලපෙනවා. මෙන් බෞද්ධයට වැරදිලා තියෙන දේ තමයි ශුන්‍යතාවය කියවම හිස් කියන අදහස තමයි ගන්නෙ. මුකුත් තියෙන විදියක් නැහැ, මුකුත් නැහැ. දේවල් වලට මම කැමති නැහැ. හිස් බවට තමයි මම කැමති. ඒ වුණාට එහෙම බෑ කිය කිය මොකද්ද ඔය එකක් කියන්න පටන් ගන්නවා. නමුත් ඇත්ත ස්වභාවය තමයි අර විභවය, අර ක්වොන්ටම් ෆීල්ඩ් කියලා හඳුන්වන දේ. එහෙම නැත්නම් මේ දේවල් මතු වෙලා එනවා, දේවල් දිය වෙලා යනවා. අන්න ඒක තමයි නියම ශුන්‍යතාවය. ඒක තමයි නියම ශුන්‍යතාවය. මොකද්දෝ නිකන් හාත්පස පැතිරුණු විභවයක් තියෙනවා. ඒ විභවය දිහා නොබලන තාක්කල් අපිට ඒක අදාළ නැහැ. බැලුවහම අන්න දෙයක් මතු වෙලා එනවා. ඒ විදිහේ දෙයක් තමයි ඔය භාවනාවකදී අත්දකින්නේ. මේ විදිහට හිතවිලි කෑලි කෑලි මතු වෙලා එනවා. මතු වෙලා එනවා. මේ මතු වෙලා එනකොට ඒක නිකන් අර විභවයෙන් දේවල් ඇති වෙනවා. නමුත් ඇති වෙච්ච දේවල් තව ටිකක් බලාගෙන ඉන්නකොට අන්න මොකද වෙන්නේ? දිය වෙලා යනවා. ඕක තමයි අර බෝධි බෝධි වග්ගයේ තියෙන්නේ පළවෙනි ගාථා තුන. ඒකේ තියෙන්නේත් ඕක තමයි. එහෙම නැත්නම් වෙනස් විදියක කියනවා නම් ඔය සම්මා දිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ පනවන්නේ මොකද්ද? කච්චායන ආමඳුරය අහුවාම සම්මා දිට්ඨි සම්මා දිට්ඨි කියනවා. ස්වාමීනි සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? එතකොට කියනවා මේ විදියට භාවනා නියෝගී කියන අදහසින් භාවනා නියෝගී කෙනෙක්ට ගැළපෙන ඩෙෆිනිෂන් එකක් තමයි දෙන්නේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කියනවා මේ දේවල් මතුවෙලා එනවා, මෙතනත දකින්නවා මේ විදිහ ස්තැනකින් නැත්තම් මේ විභවයකින් දේවල් මතුවෙලා එනවා. මතුවෙලා එන බව දකිනකොට මෙයාට මේ ලෝකෙ මුකුත් නෑ කියන නාස්තික අදහස දුරු වෙලා යනවා. නාස්තික අදහස දුරු වෙලා යනවා. ඊට පස්සේ මේ මතුවෙච්ච දේවල් නැවතත් අන්න අර හිස්තැනට විභවයට දිය වෙලා යනවා. මෙතනත දකින්නවා. දකින්නකොට දකින්නකොට මේ ආස්තික එහෙම නැත්නම් ඇති බව පිළිබඳ දැඩි අදහසක් තියෙනවද? ඒකත් දුර වෙලා යනවා. අර විදියට නැති බව පිළිබඳ දැඩි අදහසක් දුර වෙනවා, ඇති බව පිළිබඳ දැඩි අදහසක් දුර වෙනවා. මොකද්දෝ එකක් තියෙනවා. මොකද්දෝ එකක් තියෙනවනේ අර ගොළුවේ දැකපු විණයක් වගේ මොකද්දෝ විභවයක් තියෙනවා. අන්න එතනින්ම මම සම්මාදිට්ඨියක් පනවනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අර අස්තීත්වය පිළිබඳ දැඩි අදහසත්, නාස්තීත්වය පිළිබඳ දැඩි අදහසත් අන්න දුර වෙලා යනවා. දුර වෙලා යනවා. ඇති කියලා ගත්තත් අහුවෙලා, නැහැ කියලා ගත්තත් අහුවෙලා. ඔය මතවාද දෙකෙන්ම කොක්කක් තමයි වැටෙන්නේ. කොක්කක් තමයි වැටෙන්නේ. එතකොට මේ ලෝකෙ ගැන, මේ ජීවිතය ගැන ඉතුරු වෙන අවසාන අදහස තමයි අර නිකන් නසරුදීන්ගේ නඩු තීන්දුව වගේ කතාවක් තමයි ඉතුරු වෙන්නේ. මේ ස්ථාවරයක් ගන්න බෑ. ස්ථාවරයක් ගන්න බෑ. නසරුදීන් අර ප්‍රාදේශීය උසාවියකට ගිහිල්ලා නඩුකාරයෙක් වෙලා ඉන්නකොට ඔන්න ආවල් පැමිණිලා. පැමිණිලා එළ මෙන්න බලන්න ස්වාමීනි මෙහෙම මෙමයයි මෙහෙම මෙමයයි මෙහෙම මෙමයයි කියලා ඔන්න පැමිණිලි පැත්ත ලොකු චෝදනාවක් ඉදිරිපත් කරාලු. ඉතින් නසරුදීන් ඔක්කොම අහගෙන ඉල්ල කියනවල ඇත්ත තමයි මට පේන්නේ තමුසලා හරි තමයි කියලා. ඉතින් එතකොට තෝල්ක මුදලි කියනවනේ ස්වාමීනි තාම පැමිණිල්ල විතරනේ ඇහුවේ. ඔබ වහන්සේ දැන් පැමිණිල්ල හරි අහපු ගමන් හරි කිව්වට එහෙම හරි නෑනේ. ඒකින්ද අපි අර විත්තියේ පැත්තේ කට්ටියගේ එකත් අහමු කියලා. ඊට පස්සේ විත්තියේ පැත්තේ කට්ටිය කිව්වලු නෑ නෑ එහෙම නෙමෙයි උනේ, මෙහෙමයි උනේ, මේ විදියට තමයි උනේ, අපි අහිංසකයි කියලා ඔන්න මොකද්දෝ එකක් කිව්වලු. ඊට පස්සේ නසරුදීන් කියනවලු මට බේන්නේ තමුසලා හරි තමයි කියලා. එතකොට දැන් පැමිණිල්ලක හරි කිව්වම ඒකටත් හරි කිව්වා, විත්‍ය හරි කිව්වම ඒකටත් හරි කිව්වා. ඉතින් තෝල්ක මුදලි කියනවලු දැන් බෑනේ ස්වාමීනි ඔබ වහන්සේ පැමිණිල්ල පැත්තත් හරි කියලා කිව්වා, විත්‍යේ පැත්තේ කට්ටියත් හරි කියලා කිව්වා, දෙකම හරියන්න විදියක් නැහැනේ ස්වාමීනි කියලා. එතකොට කියනවා ඒකත් ඇත්ත තමයි, තමුසෙත් හරි තමයි කියලා. නෝ ඔන්න ඔය වගේ තීරණයක් මේ ජීවිතය ගැන ඉතුරු වෙනවා නම් හරි ලාභයි. එහෙම නැත්නම් අරයා හරි මෙයා වැරදි කියලා පැනෙව්වානේ එතනින්ම කොක්ක වැදිලා ඉවරයි. ඒ ගෙවල් දේරා වල ගන්න දෙනු කරනකොට නිකන් නසරුදීන්ගේ නඩු තීන්දුව වගේ ඉන්න තමයි තියෙන්නේ. ඉන්න තමයි තියෙන්නේ. දවසක් ඔය දානදායක වැඩසටහනක අම්මා කෙනෙකුයි දුවෙකුයි සම්බන්ධ වෙලා වැඩසටහන අවසානයේ අන්න මේ නිකන් කතා බහකින් තමයි පටන් ගත්තේ. බලනකොට මේ දෙන්නාගේ වලියක් තමයි යන්නේ. එක්කෙනෙක් අහනවා මේ තරහා ගිහිල්ලා මේ අම්මාව බයිනකොට එහෙම මං කොහොමද ස්වාමීන් වහන්සේ කටයුතු කරන්න ඕනේ කියලා ඔන්න දුව නැගිටලා අහනවා. ඊට පස්සේ තව ටිකකින් අම්මා නැගිටලා අහනවා මේ ළමයින්ගේව දැක්කහම තරහා ගියාම ස්වාමීන් වහන්සේ කොහොමද අපි කටයුතු කරන්න ඕනේ කියලා. එයා අහනවා. ඉතින් ඕක අහලා මම මම දෙන්නටම කිව්වේ නසරුදීන්ගේ නඩු තීන්දුව වගේ තමයි මේකේ මේ තම තමුන් මේ විදියට බලන්න ස්ථාවරයකට එළඹෙන්න එපා, දැඩි මතයක් ගන්න එපා, එහෙම විවෘතව බලන්න පුරුදු වෙන්න කියලා. එතකොට ඒ සභාවේ ඉඳපු තව මහත්තයෙක් අන්තිමට නැගිල්ලා කියන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේත් අර නසරුදීන් වගේ මේ නඩුව විසඳුවා කියලා තමයි මට තේරුනේ. ඒකත් හරි මේකත් හරි දෙකම හරියන විදියක් නැහැ නේ කිව්වම ඒකත් හරි තමයි. ඉතින් එන්නේ විදිහේ බල්මකින් යමු කියලා කියමු නේද?
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වාර්තාව ඉදිරිපත් කර. ගෞරවනීය ස්වාමීන් වහන්ස, කමඨහන් වාර්තාව පර්යංක භාවනාව. මුල් කාලයේ ආනාපානයේ දෙස බැලීමෙන් පටන්ගත් පර්යංකේ ආනාපානයේ සියුම් වී ගෙවි ගිය පසු සාපේක්ෂ හිස්තන විවේකීව සිටිනවා. දැන් ආනාපානයේ හෝ බොඩි සෙන්සේෂන්ස් බලමින් පටන් ගන්නා අතර ආනාපානයේ හෝ කයේ කම්පන චංචල දැනෙමින් ඇති අතරම ඒ අතරින් අර හිස් බව විවේකී බව තියෙන බව දැක ආනාපානයේ හෝ බොඩි සෙන්සේෂන්ස් වලට වඩා හිස්තන සියුම් හා කරදර අඩු බව දැනී ඉබේටම හිස්තනට යනවා. භාවනා අරමුණ ලෙස ආනාපානයේ හෝ බොඩි සෙන්සේෂන්ස් තෝරා ගන්නවාද, හිස්තන හිතපත්වන්නේ මොන අවස්ථාවේදීද ආදිය මගේ මැදිහත් වීමෙන් තොරව සිදුවේ. හිස්තනේ ටික වේලාවක් සිටින විට සිතුවිලි ඇවිත් ඒ කැඩෙනවා. ඒ හඳුනාගෙන නැවත හිස්තනට හෝ ආනාපානයට හෝ බොඩි සෙන්සේෂන්ස් වලට එනවා. ඒ එන්නේ මොන අරමුණටදැයි තීරණය කරන්නේ මම නොවේ, ඉබේටමයි. පර්යංකයෙන් පිටදී එදිනෙදා වැඩ අතර අර හිස්තන බොඩි ග්‍රවුන්ඩ් එකේ ඇති බව විටින් විට දැනෙනවා. සොරි, බැක්ග්‍රවුන්ඩ් එකේ ඇති බව විටින් විට දැනෙනවා. අවශ්‍ය නම් වැඩ කටයුතු අතර හිස්තන අරමුණු කරන්නත් පුළුවන්, නමුත් ටික වේලාවකට. භාවනාව මේ ලෙස කෙරෙන අතර ලොකු ගැටලුවක් හෝ සැකයක් නැහැ. ගැටලුවකට ඇත්තේ සිතුවිලි ඒම නිසා හිස්තන නිතර නිතර කැඩෙන එකයි. එදිනෙදා සිදුවීම් වලින් ඇතිවන ගැටීම් හා සිත් කරදර අඩු අතර සිතේ සැනසීම වැඩි වී තිබේ. නමුත් සිත ඇතැම් විට පරණ පුරුද්දට සිත් කරදර ගන්න දෙයක් හොයනවා. මේක තව මදි, තව හොඳින් කරන්න ඕන කියා සිත කරදර වෙනවා. පර්යංකේදී ඇතිවන හිස්තන හා එදිනෙදා වැඩ අතර දැනෙන හිස්තන යන දෙකම දැනෙන්නේ එක විදියටයි. ඒ දෙකම එක සමාන අවස්ථා දෙකක් දැයි දැනගැනීමට කැමැති. අවවාද ලබා දෙන මෙන් නමස්කාර පූර්වක ඉල්ලා සිටින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඕකේ, ඔය තියෙන රචනය ගත්තොත් දෙපැත්තකට අදින ගතියක් තියෙනවා. එක පැත්තකින් මේ වෙන දේවල් මගේ පාලනයෙන් තොරයි, මං කරන්නේ නෑ, මම නොවේ, මේ යන දෙයක් තමයි තියෙන්නේ කියලා මොකද්දෝ එක පැත්තක් අපි කිව්වේ ඒ පැත්ත හොඳයි කියමුකො, ඒ පැත්ත හරි කියමුකෝ, මගේ පාලනයෙන් නැතුව මේ දේවල් වෙනවා, මේ භාවනාව යනවා කියලා කියන එක හොඳයි කියමුකෝ. ඊට පස්සේ අනිත් පැත්තෙන් පාලනය කරන්න ඕනේ ගතියකුත් නිකන් අඟකුත් මතු වෙනවා. පොඩියට නිකන් අංගැට වගේ අර මතු වෙලා එනවා. මොකද්ද මේ මට කරදරේ තමයි, බාධාවට තියෙන තමයි මේ හිස්තැන නිතර නිතර බිඳිල යන එක. ඒක තමයි මට බාධාව. ඒක කොහොමාරි අඩු කරගන්න පුළුවන් නම් මගේ ඉතුරු ටිකත් හරි කියලා අන්න මොකද්දෝ කෙරුවාවකුත් මතුවෙලා එනවා. එක පැත්තකින් කියනවා භාවනාව යනවා, දැන් මට පාලනයක් නැතුව යනවා, ඔහේ යනවා කියලා. අනිත් පැත්තෙන් පාලනයට ගන්න ඕනේ උනන්දුවකුත් පොඩියට පොඩියට තියෙනවා. මොන ඔය ගැටේ තමයි තියෙන්නේ ඔතන. ඒකම තමයි අර එදිනෙදා ජීවිතේ ප්‍රශ්නයක් විදියට මතුවලා එන්නේ, හිත කරදර ගන්නෙ. ඔය හිත කරදරේම තමයි මේ භාවනාව මීට වැඩිය හොඳට කරන්න ඕනේ, මීට වැඩිය මම මහන්සි වෙන්න ඕනේ, වෙහෙසෙන්න ඕනේ කියලා ඔන්න මොකද්දෝ වෙහෙස පීඩාවක් අරගන්නවා. අරකම තමයි වෙන්නේ, විවිධ ස්වරූප වලින් එන්නේ. ඒකම තමයි මේ හිතවිලි වලින් බාධායි කියන අර විවේකයට බැඳුණනේ. ඒක කඩන්න උත්සාහ ගත්තානේ, හිතවිලි එන්න බෑ, එහෙම වෙන්න බෑ කියලා. අන්න ඒකත් එක්කම ගැට වෙලා එන ගැටයක් තමයි ඔය මේක මීට වැඩිය හොඳට කරන්න ඕනේ, මීට වැඩිය හොඳට වෙහෙසෙන්න ඕනේ, ඉක්මනට නිවන් දකින්න ඕනේ කියලා ඔන්න මොකද්දෝ එකක් මතුවෙලා එනවා. ඉතින් ඔන්න ඔය ආංගේ නැති වෙනකන් භාවනා කරන්න වෙනවා. ඔය කියන අංගක් ඇවිල්ලා තියෙනවනේ, අංග නැති වෙනකන් භාවනා කරන්න වෙනවා. ඒකෙදි අදහස තමයි දැන් අර වේ දේවල් ඉබේ වෙනවා නම් මට පාලනයක් නැත්තං අර ඊතිවිලි කතන්දරේ පාලනයක් නැහැනේ. නැවත නැවත ඕන විදිහක කැඩිච්චාවේ කියලා ඉන්න පුළුවන් නම් අන්න එහෙම ඉන්න පුළුවන් නම් හරි. ඕන තරමක් ඉතිරි ඇවිල්ලා මේක බිඳිච්චාවේ කැඩිච්චාවේ පලච්චාවේ කියලා ඉන්න පුළුවන් නම් අවුලක් නැහැ. එහෙම ඉන්නකොට තේරෙන ඔච්චර ඉතිවිලි එන්නේත් නැහැ. ඔච්චර කරදරයක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒක ඉතින් දියුණු කළ යුත්තක්. නැවත නැවත පුහුණු කළ යුත්තක්. ඒ පුහුණු කළා දියුණු කළා මේ නිවැරදි බැල්මෙන් බැලීම තුලින් තමයි දවසකේ ශිල්පේ ලඟ වෙලා එන්නේ. සාමාන්‍ය ස්වභාවය තමයි ඉතින් හිතවිලි එනකොට මොකෙක් හරි වටපිටාවේ සද්ද කරනවා නම් නුරුස්සනා ගතියක් එනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. මේකට ගිහිල්ලා දෙකක් කියන්න ඕනේ මේ භාවනා කරන වෙලාවේ සද්ද කරන්නේ මොකද කියලා ඔන්න ඔය විදියට මොනවදෝ දෙයක් එනවා. ඒකම තමයි කටු වෙන්නේ. ඒකම තමයි මේ භාවනාවට කොක්ක වෙන්නේ. ඉතින් කමක් නැහැ. පළවෙනි දවසේ ගිහිල්ලා රූටික් මොනවා හරි කියලා අපහසුතාවයට පත් වෙලා එනවා. තව ටිකක් වැඩි අවුල් කරගන්නවා. ඔහොම ඔහොම ගිහිල්ලා දවසක තේරෙන්න පුළුවන් මේ සද්දේ ඒ විදියට බාර ගන්න බැල්මක් මාතුල ටික ටික දියුණු වුණොත් මේ හිතවිලි ඒ විදියට බාර ගන්න බැල්මක් මාතුල ටික ටික දියුණු වුණොත් අන්න මොකද වෙන්නේ දවසක් එනවා මේ හිතවිලි ආවා නැතා කියලා වෙනසක් නැහැ. මේ සද්ද ඇහුණා නැතා කියලා වෙනසක් නැහැ. අර විදියට මනාපමනාප පහළ වෙන්නේ නැහැ. අන්න ඒ බැල්ම තමයි දියුණු විය යුත්තේ. එතකොට නිකන් අර උනන්දුවත් පොඩ්ඩක් බිඳිලා ගියා වගේ ගතියක් දැනෙන්න පුළුවන්. මොකද්ද මේ උනන්දුව කියන්නේ? අර කියන්නේ අර එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරනකොට සාමාන්‍ය භාවනාව පිළිබඳ කටයුතු කරනකොට මීට වැඩිය හොඳට මේක කරන්න ඕනි. මීට වැඩිය ප්‍රතිඵලයක් මේකෙන් ලං කර ගන්න ඕනි කියන වගේ අදහස ඒකත් දුර වෙලා ගියා වගේ කියලා හිතෙන්න පුළුවන්. ඔය දෙක තුනම එකට පැටලිලා තියෙන්නේ. එතකොට කමක් නැහැ. මුලදී ගොඩාක් උත්සාහයක් දරනවා. පස්සේ යම් කිසි විදියක නිකන් වැඩේ නිකන් ඔහේ යනවා. ඒක තමයි නියම ක්‍රමේ. හරියට නිකන් අර දක්ෂ මැනේජර් කෙනෙක් වගේ නැත්තම් මැනේජ්මන්ට් දක්ෂ කට්ටිය ඉන්නේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? පද්ධතියක් තමයි හදන්නේ. මෙන්න නිකන් මම පොර මම කියන විදියට කරන්න ඕනේ, මගෙන් අහලා කරන්න ඕනේ කියලා කරොත් ආයතනයේ මෙයා මත පදනම් වෙනවනේ. එතකොට මොකද වෙන්නේ? නොදැනීම මෙලෝ වැඩක් කරගන්න බැරුව යනවා. ඉස්සර අපේ ඔෆිස් එකේ පට්ටි ඉන්දියා ලෝකායේ පුරුදු කරලා තියෙන විදිය. පඩයක් ගියත් ගිහිල්ලා ආනවා මාර වැඩේ පඩයක් ගියා මොකද කරන්න කියලා. ඉතින් කියනවා ගඳ පඩයක් නම් මෙහෙම කරන්න, ගඳ නැත්තම් මෙහෙම කරන්න කියලා ඔන්න උපදේශම් ලැබෙනවා. ඉතින් එහෙම පුරුදු කරාම හරියන්නේ නැහැ. වැඩේ දුවන්නේ නැහැනේ. එහෙම නෙමෙයි. කරෙන්න ඕනේ වැඩේ තමයි. අන්න උඹ මේක කරගෙන ඵලයන් වැරදුනොත් උඹ තමයි කියන අදහසින් දුන්නනම් එතකොට අන්න පොඩ ඇහැ ගහගෙන ඉන්නවා. අදිසියකදී බලාගෙන ඉන්නවා. ඈ අවශ්‍යතාවයකදී ඉන්නවා. හැබැයි අර ඇඟට ගන්නේ නැහැ. ඇඟට ගන්නේ නැතුව මේ විදියට කරගෙන යන්න ප්‍රශ්නයක් ගැටලුවක් මතුනොත් බලමු කියලා අන්න මේ විදියට කරගෙන ගියාම අන්න ලොක්කා නැතත් ප්‍රධානියා නැතත් අන්න ආයතනේ දුවනවා. අන්න ඒ ශිල්පේ සමබරතාවය අවශ්‍යයි. එහෙම නැතුව භාවනාවක්වත් බෑ ඉතින් කරන්න. හැම දෙයකටම අත දාලා කරන්න යනවා නම් බෑ. මුලදී ඒක තියෙනවා. නමුත් කාලෙත් එක්ක වැඩි වැඩියෙන් අර විදිහේ සමබරතාවයක් අර විදිහට ඩෙලිගේට් කරලා තියෙනවා. ඩෙලිගේට් කරලා තියෙනවා ඒගොල්ලෝ කරගන්නවා වැඩ. ප්‍රශ්නයක් ගැටලුවක් අමාරුම අවස්ථාවකදී ඇවිල්ලා අහනවා. අනේ ඒ විදිහේ ක්‍රමවේදයකට තමයි මේ පද්ධතියක් දුවන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතනයක් දුවන්න පුළුවන්. හැම දෙයකටම අර්ථ ගහ ගහ අර මයික්‍රෝ මැනේජ් කරන කට්ටිය ඉන්නව නේද? ඒගොල්ලන්ට ඇති නිවනකුත් නැහැ. වටපිටාවේ කට්ටියට ඇති නිවනකුත් නැහැ. ඒකෙන් ඉඳලා අන්නේ විදිහේ නිවැරදි බැල්මක් දිනු කරගමු කියලා තමයි යෝජනාව.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තව එක වතාවක් තියෙනවා. කෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව යම් යම් දේ අද්දුටුවද මෙලෙස උනායයි වචන මතු නොවන බවකි. පරයන්ක භාවනාව ඈත් මිශ්‍රණයක්සේ අද්දකින එන යන දේ හා සමාන්තරව තලයක මෙන්මද පසුව ක්‍රමයෙන් ඒ මිශ්‍රණයෙන් බොහෝ ඈත්ව එසවුණු බවක් මෙන් විවේක වීමක් අත්දකි. කීපවරක් මෙලෙස එකින් එකට මාරු වුණි. එදිනෙදා සතිමත් බව, තේරුම්ගත නොහැකි නොදන්නා බවට පුරුදු වන සූදානම් බවකි. කලක සිට බොහෝ වර මතුවී බොඳ වී නිහඬ වූ දැන් මතුවීම ඉවරයි සිතා සිටි යම් විඩාවක් දිගු විරාමයකින් නැවත මතුවී ඊට අදාළ කල් රැඳී සිට නැතිවේ. එවිට බොඳ වෙන විඩාවන් හමුවේ මූණට මූණ දී බැලීමක් අපැහැදිලි තේරුම් ගත නොහැකි බවකි. එවිට යම් අස්වැසිල්ලක් වේ යැයි සිතා බොඳවීමට අදාළ ධර්ම කරුණු හෝ වැකි මතක් කර බැලුවද ඒවාද බොඳ වෙන අතර පලක් නොවින නොවීය. එකම විසඳුම අපැහැදිලි බවද බාරගෙන ඒ හා සිටීම බව අත්දකි. දේවල් පෙරමෙන් විස්තර කිරීමට නොහැකි බව නොහැකි බැව් අත්දකින විට අද්දුටු බියද බොඳ වුණි. දේවල් නම් නොකරන මිශ්‍රණයක් මෙන්ද විටක වෙන්වෙන්වද එහෙත් එකම ස්වභාවයක විවිධ මතුවීම් සේ අත්දකි. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, එතකොට දැන් ඔය ඕකේ තියෙන ඔය ප්‍රකාශයේ වටින දෙයක් අර විදිහට මේ ධර්ම කරුණුත් බඳ වෙනවනේ. මාර වැඩේ කියලා මාර ප්‍රශ්නයක් ඕක. ධර්ම කරුණුත් බොඳ වෙනවා. ඈ බණක් ඇහෙන්නේ නැතු යනවා. බණක් ආනෝ පැයක් වාඩි වෙලා ඔළුවට ගියපු එකක් නැහැ. හරි, ප්‍රත්‍යවේක්ෂා කරනවා ඒකත් බොඳ වෙලා යනවා. ඈ නිකන් හරියට නිකන් වලිගය හපා ගත්තා වගේ මොකද්දෝ එකක් මතුවලා එන්න පුළුවන්. මොකද හේතුව අර මේ ධර්මයේ විතරක් ඉතුරු වෙලා ඉතුරු ටික බොඳ වෙන්න පුළුවන්ද? එහෙම වුණොත් ඒක නිවනක් වෙනවද? ධර්මයේ විතරක් ඉතුරු වෙනවා ඉතුරු ටික බොඳ වෙනවා. එහෙමනේ අපේ අපේක්ෂාව තියෙන්නේ. නමුත් අර මොකද්ද ඔක්කොම ටික තමයි පද්ධතියම තමයි බිඳිලා යන්නේ. එකක් විතරයි ඉතුරු වෙලා ඉතුරු ටික බිඳෙන්නේ නැහැ. අනේ ඒක තමයි කියන්නේ ධර්ම කරුණුත් බොඳ වෙනවා. ප්‍රත්‍යවේක්ෂාවත් බොඳ වෙනවා. මේ හාමුදුරු කෙනෙක් කියලා තට්ටේ ගාගෙන සිවුරු පොරවගෙන ඉන්න ගතියත් බොඳ වෙනවා. ඒක කියන එහෙම බොඳ වෙන්න හොඳ නැහැ. හාමුදුරු කෙනෙක් නම් හාමුදුරු කෙනෙක් විදියට ඉන්න ඕනේ. මෙහෙම ඉන්න ඕනේ. මේ විදියට ඉන්න ඕනේ කියලා වටපිටාවේ කට්ටිය පව ඇවිල්ලා කියනවා. කිව්වට මොකද ඒකත් බොඳ වෙලා යනවා. ඒකත් බොඳ වෙලා යනවා. ඔන්න ඔය විදිහේ සියල්ල බොඳ වීමක්. සියල්ල බොඳ වීමක් තමයි නිවැරදි ක්‍රමවේදේ. එහෙම නැත්තම් නිවැරදි විසඳුම බවට පත් වෙන්නේ. මොකක් හරි දෙයක් ඉතුරු නැද එතනින් කොක්කක් වදිනවා. ධර්මය හෝ වේවා එතනින් කොක්කක් වදිනවා. ඒක නිසා ඒකම තමයි යථාර්ථය. එතකොට ඒකට විසඳුමත් ওই වார்த்தාවේ තියෙනවානේ. එහෙනම් මේ අපැහැදිලි බව, මේ අසංවිධිත බව පිළිබඳ බාර ගැනීමක්, ඒ අසංවිධිත බව එක්ක ඉඳීමක් තමයි විසඳුම වෙන්නේ. එතකොට ඒකත් කොච්චර අමාරුද? අපි මෙච්චර කල් ජීවිත සැලසුම් කරලා 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 පුරුදු වෙලා අවුරුදු 80ක් ජීවත් වෙනවා වැඩිම වගේ ඒ ජීවිතේට 80,000ක් අවුරුදු සැලසුම් කරනවානේ. එහෙමනේ පුරුදු වෙලා තියෙන්නේ. මේ විදියට වෙන්න ඕනේ, මගේ ප්ලෑන් එකට අනුව වෙන්න ඕනේ, ඒකෙන් පිටපයින්න බෑ, ඒකෙන් පිටපැන්නොත් හරි නෑ, ඒ ක්‍රමයට යන්න ඕනේ කියලා ඔහොම තමයි අපි පුරුදු කරලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? අර විදිහේ අපැහැදිලි බවක්, අසංවිධිත බවක් තමයි වැඩි වැඩියෙන් ඉදිරිපත් වෙන්නේ. පෙර සූදානමක් කියලා එකක් නැහැ. මොකද්ද? නිකන් අවදිභාවයක් තියෙනවා, එච්චරයි. බාර ගැනීමක් තියෙනවා ඒ වර්තමාන මොහොත, එච්චරයි. ඒක තමයි තියෙන හොඳම සූදානම. තෙන්නේ අසංවිධිත බව, අපැහැදිලි බව බාර ගැනීමක් තමයි මේ තුල තියෙන්නේ. ඒකට එවලේවලේ මතුවලා එනවා. ඒකට අනුව වැඩ කටයුතු කරනවා. අර ස්ථිර සැලැස්මක් ප්ලෑන් එකක් නැහැ. හරියට නිකන් අර නිකන් ප්ලේන් එකක් යන විදිහයි, නිකන් සමනලේ පියාඹන විදියයි. හරි ලස්සනයිනේ සමනලේ පියාඹන විදිය. නිකන් මේ ඌට නිකන් ෆුවල් එෆිෂන්සි ඌට අදාළ නැහැ. අපරාදේ විද්‍යාඥයෙක් අපි කවුරු හරි බැලුවොත් කියයි, අම්මෝ ඕම ගියාම අපරාදේ පෙට්‍රල් මෙච්චර මේ පෙට්‍රල් ගණන් කාලේ, ඒකින්ද මේක පතේක යන්න කියලා තමයි සමනලේටත් අපි කියන්නේ. නමුත් ඌ යන විදිය බලන්න, ඌට ෆුවල් එෆිෂන්සි ප්‍රශ්නයක් නැහැ. ඌට වෙඩි තියන්නත් බෑ. ප්ලේන් එකකට අන්න තිබ්බ හැගේ කෙලින්න යන්නේ. හරි රේඛාවෙන් යන්නේ. ඉතින් ඔන්න ඔය කී ශිල්පේ. ඔන්න ඔය නිකන් අසංවිධිත ගතියක්, අපැහැදිලි ගතියක් වගේ දෙයක් තුල ඉන්නවා. වගේ දෙයක් තුල ඉන්නවා. අන්න තියෙන හොඳම සූදානම තමයි එනන දෙයට අනුව තමයි වැඩ කටයුතු යන්නේ. ඉදිරිපත් වෙන දෙයට තමයි වැඩ කටයුතු යන්නේ. අද දවසේ එක්කෙනෙක් ඇවිල්ලා එකක් කියනවා, ඒකට අනු උත්තරයක් දෙනවා. පවදාට ඇවිල්ලා තව එක්කෙනෙක් තව එකක් කියනවා, ඒකට අනු උත්තරයක් දෙනවා. ඊට පස්සේ අන්න කෙනෙක් ආනෝ ඊයේ ඔබ වහන්සේ මේම කිව්වා, අද මේම කිව්වා. බහරි පරස්පරයි නෙමෙයි කියන කතාව. පරස්පරයි තමයි දෙයියෝ. ඉතින් මොකද කරන්නේ? ඒකම තමයි වැඩේ. අද කියන එක නෙමෙයි හෙට කියන්නේ. අද කියන එක මේ හෙටත් කිව්වොත් වැඩේ අවුල්නේ. වැඩේ අවුල්නේ. අන්න අර අසංවිධිත බවක්, අර අපැහැදිලි බවක්. ඕක ගැන මේ නීචේගේ කෝට් එකක් හම්බුණා ළඟදී නීචේ කියනවා මොකද්ද you must have chaos in you in order to give birth to a dancing star. මෙන්න මේ විදිහට ඔබ තුල තියෙනවා නම් මේ අසංවිධිත බවක් අපැහැදිලි බවක් අන්නේ chaos තමයි dancing star. dancing star ගම අපි කියමු නිවන කියලා හිතා ගන්නකො. නිවන වදන්න පුළුවන් වෙන්නේ අන්න අර විදිහ අසංවිධිත බවක් තුලින්. ඔන්න ඒකී අසංවිධිත බව. අන්න ඒක බාරගමු කියලා කියමු ඉතින්නේ.
හිමයි ස්වාමීන් වහන්සේ. උදේ මට ලැබිලා තියෙන වාර්තාව නම් එපමණයි.
හොඳයි පරි. අපි අද මේ කමඨාන් වාර්තාව වලට පෙරද ගන්නට වඩා වැඩිපුර වෙලාවක් අරගෙන තියෙන නිසා කෙනෙක්ට අවශ්‍යම වාර්තාවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපි එක ප්‍රශ්නයක් ගන්නම් මේ වෙලාවේ. එහෙම නැත්නම් අපි අද දවසේ ඊළඟ වැඩසටහනට යමු. ඔබ වහන්සේට ආරාධනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල සාමින් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා අපි වෙනුවෙන් අද දවසේ ධර්මදේශනයේ පවත්වන ලෙස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යා කාචිමා දුග්ගතියෝ අස්මින් ලෝකේ පරම්හිච අවිජ්ජා මූලිකා සබ්බා ඉච්ඡා ලෝභ සමුස්සයා යතෝච හෝති පාපිච්චෝ අහිරිකෝ අනාදරෝ තතෝ පාපං පසවති අපායං තේන ගච්ඡති තස්මා චන්දංච ලෝභංච අවිජ්ජංච විරාජයං විජ්ජං උපාදයං බික්ඛු සබ්බා දුග්ගතියෝ ජහේ.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, අද දවසෙත් අපිට සුපුරුදු විදිහට මේ කොටසේ මේ අරගත්ත ඒ ත්‍රිපිටකයේ කොටසේ ඉදිරිපත් වෙලා තියෙන අලුත් සූත්‍රයක්, අලුත් කොටසක් අර විදිහට නැවත නැවත භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රකාශ කරන අදහස්, කෙටි අදහස් නැවත නැවත මේ තුල ගොනු වෙනවා. අපි දැන් භාගයක් වගේ ප්‍රමාණයකට ටික ටික ඇවිල්ලා තියෙන්නේ සති ගණන් මාස ගණන් තිස්සේ. ඉතින් එහෙම ආපු අද දවසේ කොටස මොකද්ද කියලා බැලුවොත් අන්න මේකෙදී භාග්‍යතුන් වහන්සේ යම් කිසි විදියක කරුණු දෙකක් විදියට තමයි ඒක ඉදිරිපත් කරන්නේ. කියනවා මෙන්න මේ විදිය දෙයක් මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා. සියලු අකුසල ධර්මයන්ට අවිද්‍යාව හේතුවේ. ඔන්න විදිහට තමයි ප්‍රකාශ කරන්නේ. අවිද්‍යාවගේ පැමිණීමට අනුව පවට බිය ලැජ්ජාව වගේ දේවල් නැති වෙලා යනවා. එහෙම කියලා අනිත් පැත්තෙන් කියනවා සියලු කුසල ධර්මයන්ට විද්‍යාව පෙරටුවේ හේතුවේ. විද්‍යාවගේ පැමිණීමෙන් අන්න හිරියොතප්, ඒ කියන්නේ පවට බියක් ලැජ්ජාවක් පහළ වෙනවා. ඔන්න ඔය විදිහේ සරල කරුණු දෙකක් දෙපැත්තට තමයි ඉදිරිපත් කරන්නේ. ඒ විදිහට අවිද්‍යාව හේතු වෙනවා සියලු අකුසල ධර්මයන්ට. ඒවට අනුව අවිද්‍යාව වගේ පැමිණීමට අනුව අන්න අර විදිහේ පවට බියක් ලැජ්ජාවක් නැති වෙලා යනවා. ඊළඟ විද්‍යාව හේතු වෙනවා සියලු කුසල ධර්මයන්ට. විද්‍යාවගේ පැමිණීමට අනුව අර විදිහේ හිරියොතප් පවට බියක් ලැජ්ජාවක් ඇති වෙලා එන්න පුළුවන් කියලා ඔන්න ඔය විදිහට කරුණු දෙකක් විදිහට සඳහන් කරලා ඊට පස්සේ ඒ කරුණු දෙකම යම්කිසි ගාථා කීපයකින් ප්‍රකාශ කරනවා. යා කාචිමා දුග්ගතියෝ අස්මින් ලෝකේ පරම්හිච අවිජ්ජා මූලිකා සබ්බා ඉච්ඡා ලෝභ සමුස්සය. මෙලොවද පරලොවද දුග්ගතියෝ, ඒ කියන්නේ දූෂිත වූ නිකං අපායට ඇදගෙන යන, එහෙම නැත්නම් විඳවීමකට ඇදගෙන යන කිව්වත් නරක නෑ. අපායෙ යන්න ඕනේ නෑනේ. මෙහෙ ඉඳලත් විඳවනවා නම් ඉතින් දුක්ගති තමයි. අය ගිහිල්ල බලන දෙයක් නැහැ. එතකොට අන්න ඒ විදිහේ විඳවීම් ස්වභාවයකට ඇදගෙන යන දූෂිත වූ දුගතියකට ඇදගෙන යන ස්වභාව වෙනවද මෙලොවේහිද පරලොවේහිද? අන්න ඒවා ඉච්ඡා අවිජ්ජා මූලිකා සබ්බා ඉච්ඡා ලෝභ සමුස්සයා. මේ සියල්ලටම අවිද්‍යාව මුල් වෙනවා. මේ ඉච්ඡා කියන්නේ නිකන් ඡන්දයක්, මනාපයක්. ඉච්ඡාව, ලෝභය මේ වගේ දේවල් පහළ වෙනවා. අන්න මේ සියල්ලට අවිද්‍යාව මුල් වෙනවා. යතෝච හෝති පාපිච්චෝ අහිරිකෝ අනාදරෝ තතෝ පාපං පසවති අපායං තේන ගච්ඡති. අවිද්‍යාව හේතුවෙන් ලාමක අදහස් ඇති වෙනවා. අර විදියට පවට බියක්, ලැජ්ජාවක් නැති වෙලා යනවා. අර විදියට අපායකට ඇදගෙන යන ස්වභාවයක්, විඳවීමකට ඇදගෙන යන ස්වභාවයක් මේ තුල තියෙනවා. ඊළඟ අනිත් පැත්ත, තස්මා චන්දංච ලෝභංච අවිජ්ජංච විරාජයං විජ්ජං උපාදයං බික්ඛු සබ්බා දුග්ගතියෝ ජහේ. මේ විදියට මේ ඡන්දය, ලෝභය මේ වගේ දේවල් මේ අවිද්‍යාව පහ කරන්නා වූ, විද්‍යාව උපදවන්නා වූ තැනැත්තා තුළ ටික ටික අඩු වෙලා නැති වෙලා යනවා. එහෙම අඩු වෙනකොට නැති වෙනකොට මොකද්ද? සබ්බා දුග්ගතියෝ ජහේ. සියලු දුග්ගතියට යන ස්වභාව, සියලු විඳවීමකට ඇදගෙන යන ස්වභාව, දුගතියකට ඇදගෙන යන ස්වභාව මේ තැනැත්තා දුරු කරනවා. ඔන්න ඔය විදිහට තමයි මේ ගාථා කීපයකින් මේ කරුණු ටික බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒතර මොකද්ද මෙතෙන්දි සරලව ගත්තොත් කියන්නේ, මේ අවිද්‍යාව හේතුවෙන් සියලු අකුසල ධර්ම ඇති වෙනවා, විද්‍යාව හේතුවෙන් සියලු කුසල ධර්ම ඇති වෙනවා. අවිද්‍යාවගේ පැමිණීමෙන් අර විදියට පවට බියක්, ලැජ්ජාවක් නැති වෙලා ගිහිල්ලා වැඩි වැඩියෙන් ඒ දේවල් පස්සේ හඹාගෙන යාමක් සහ විද්‍යාවගේ පැමිණීමෙන් අර විදියට හිරියොත් අපේම නැත්නම් පවට බියක්, ලැජ්ජාවක් පහළ වෙන ස්වභාවයක් මතුවෙලා එනවා කියලා ඔන්න විදියෙ යම් කිසි විදියක කොටස් දෙකක් ඉදිරිපත් කරනවා. ඉතින් මෙන්න මේ කොටස් දෙක ගත්තොත් මේ දහමට අනුව අර්ථ දැක්වීමක් තමයි මේ තුල තියෙන්නේ. දහමෙන් පිට එකක් නෙමේ. දැන් සාමාන්‍ය අපිට ওই විද්‍යාව කියන නිකන් වචනෙත් පැටලෙනවනේ, නිකන් බාහිර ලෝකේ විද්‍යාව කියලත් නිකන් අදහසක් එනවනේ කට්ටියට. නමුත් මේ දහමේ කෙනෙක්ගේ අපි හිතමු දක්ෂ බවක්, කෙනෙක්ගේ හැකියාවක් පණවන්නේ අමුතුම විදිහකට. ඒක නිකම්ම නිකන් අර හිතන්න, කල්පනා කරන්න තියෙන හැකියාව, දේවල් තේරුම් ගන්න තියෙන හැකියාව එහෙමම පණවන්නේ නැහැ. ඒ වෙනුවට මේක පණවන්නේ හැම වෙලේම මෙන්න මේ ප්‍රතිපදාවත් එක්ක පිහිටවලා තමයි, ප්‍රතිපදාවත් එක්ක ගැට ගහලා තමයි මේක පණවන්නේ. එතකොට අපි හිතුවොත් මෙහෙම කියමුකෝ, දැන් මේකේ මේ අවිද්‍යාව වර්ධනය වෙනවද අඩු වෙනවද, එහෙම නැත්නම් විද්‍යාව දුර්වල වෙනවද අඩු වෙනවද කියන ඒ දිසානති අනුව තමයි මේ දහමේ ඔය මොන අර්ථකථනයක් දුන්නත් පණවන්නේ. එහෙම තමයි පෙන්වන්නේ. එහෙම නැතුව නිකන් අර ලෝක සම්මත ක්‍රමවේදෙට භාග්‍යතුන් වහන්සේ දක්ෂතාවතාවයක්, හැකියාවක් පණවන්නේ නැහැ. එහෙම දෙයක් මේ දහම තුල තියෙනවා. එහෙම නැත්නම් අපි හිතුවොත් දැන් අද කාලේ විද්‍යාඥයෝ වගේ වේවා, ඔය ලෝක සම්මත දක්ෂ පුද්ගලයෝ වේවා, ඒගොල්ලෝ බොහොම හිතන්න, කල්පනා කරන්න හැකියාවක් තියෙන කට්ටිය, හොඳට මතක තියෙන කට්ටිය, නොයෙකුත් ළඟා කර ගැනීම ගොඩාක් ළඟා කරගත කට්ටිය, සමහර විට ලෝකයක්, මහා රටවල් පාලනය කරන පුද්ගලයෝ. හැබැයි එහෙම දක්ෂභාවයක් තියුණා කියලා මේ දහමට අනුව දක්ෂ වෙන්නේ නැහැ. මොකද හේතුව සමහර විට අරගොල්ලෝ වැරදි දිට්ටි ගත්ත කට්ටිය, අර විදිහේ නොයෙකුත් අතරමං වෙච්ච කට්ටිය, ආයේ කපේකට හදන්න බැරි ඔය දිට්ටිකාරයෝෙම ඉන්න ඕවයි. එතකොට එහෙම ඒ විදිහේ දක්ෂභාවයක් නෙවෙයි මේ දහම තුල පණවන්නේ. ඒ වෙනුවට මේක හැම වෙලේම නිවන දිහාවට එල්ල කළා, නිවීමක් දිහාවට, අර විදිහට අපායකින් නැත්තම් වෙහෙස පීඩාවකින් දුරස්වීමක් දිහාවට නිවීමක් දිහාවට එල්ල කළ තමයි මේකේ දක්ෂ භාවයක් පනවන්. එතකොට අර විදිහට හිතන්න කල්පනා කරන්න තියෙන හැකියාව වේවා, එහෙම නැත්තම් අපි හිතුවොත් යම් කිසි විදියක මතක හිටින හැකියාව වේවා, මොන හැකියාව වුණත් ඒක දිසානති අනුව ඒක දක්ෂද අදක්ෂද කියලා තීරණය වෙනවා. යන්නේ මොන පැත්තටද? මට මේ විදිහට නිවනක් විවේකයක් නිවීමක් ඇති කරන දිහාවට යන ගමනක්ද මේක, නැත්නම් වෙන කොහෙදෝ යන ගමනක්ද කියලා අන්නේ දිසානති අනුව හැම වෙලේම මේක තීරණය වෙනවා. අන්නේ ඒකයි මේ ධර්ම තුල තියෙන විශේෂත්වය. එහෙම නැතුව ලෝක සම්මත දක්ෂ භාවයක් නෙමෙයි මේ කියන්නේ, ලෝක සම්මත විද්‍යාවක් නෙමෙයි මේ කියන්නේ. හැම වෙලේම ප්‍රඥාව කියන එක පණවන්නේ අර අර නිවන දිහාවට හැරිලා තියෙන කෝණේ අනුව තමයි. ඒ කෝණේ වැඩි නම් වැඩි නම් ඔන්න ප්‍රඥාව කොච්චර ප්‍රඥාවන්තයි කියලා අපිට පෙවුනත් ඒ ප්‍රඥාව නෙමෙයි. ඒකට කියන්නේ දැනුම කියලා කියන්න පුළුවන්, බුද්ධිය කියලා කියන්න පුළුවන්. නමුත් ප්‍රඥාව කියන්නේ ඊට වැඩිය යම් කිසි විදියක ගැඹුරු අදහසක් තියෙන. එහෙම නැත්නම් අර නොලෙජ් තියෙනවා. හැබැයි විස්ඩම් නැහැ. උගත් මෝඩයෝ කියලා කියන්න පුළුවන් එතකොටනේ. උගත් මෝඩයෝ කියන වචනේ කිව්ව හැකි. මොකද හේතුව අර අර නිවීමක් දිහාවට නෙමෙයි යාගේ ගමන තියෙන්නේ. නිවීමෙන් බොහෝ වෙනස් කෝණයක් දිහාවට එයා ගමන් කරනවා. කෝණේ වැඩි වෙන්න මෝඩකමක් තමයි වැඩි වෙන්නේ. මෝඩකමක් තමයි වැඩි වෙන්නේ. කොච්චර දක්ෂ විදියට කටයුතු කරත් කොහොම කරත් අන්න ඒ මෝඩකම තමයි වර්ධනය වෙනවා කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි තුල විවිධ හැකියාවන් තියෙන්න පුළුවන්. අපි නොයෙකුත් දක්ෂකම් අපි තුල තියෙන්න පුළුවන්. නමුත් මේ දක්ෂකම මම මොකටද පාවිච්චි කරන්නේ කියන දේ මත මගේ ප්‍රඥාවක් තියෙනවද නැත්ද, මම මෝඩයෙක්ද ප්‍රඥාවන්තයෙක්ද කියලා තීරණය වෙනවා. බාලයෙක්ද පඬිතෙක්ද කියලා කියන්නේ දහමට අනුව නම් ඒ වචනේ නේ දෙන්නේ. බාලයෙක්ද පඬිතෙක්ද කියලා තීරණය වෙනවා මම මේ දක්ෂකම යොදන්නේ මොන දිහාවටද කියන අදහස අනුව. අනේ එතනයි වැඩේ තියෙන්නේ. එතනයි වැඩේ තියෙන්නේ. විවිධ දේවල් වලට දක්ෂකම පාවිච්චි කරන්න පුළුවන්නේ. විවිධ දේවල් වලට හැකියාවන් පාලනය කරන්න පුළුවන්නේ. නමුත් අන්න මේ දහමට අනුව ඒක දක්ෂ භාවයක් වෙන්නේ නැහැ එතකොට තව දුරටත්. අනේ ඒක තමයි වැඩේ. ඒක තමයි වැඩේ. එතකොට අපිට මේ තියෙන පොටෙන්ෂල් එක අපි මොකකද ගිහිල්ලා ආයෝජනය කරන්නේ? මොකකද ගිහිල්ලා ආයෝජනය කරන්නේ? ඒකට අනුව අපි දක්ෂද අදක්ෂද කියලා තීරණය වෙනවා. අර විදිහේ හොඳ තියෙන එක හොඳයි. දැන් සාමාන්‍යයෙන් බෞද්ධයා ගත්තොත් හොඳ ගැන කතා කරනවානේ. හොඳ ගැන කතා කරනවා. දන් දෙනවා. අර විදිහට මෙච්චර බංකොලොත් උනත් දන් දෙනවා. ඔය පාත්‍රයක් අරන් පිණ්ඩපාතේ ගියොත්, මේ ගමේ ගියොත් මිනිසුන්ට කොච්චර අමාරු වුණත් පාත්‍රේ පිරෙන්න පිණ්ඩපාතේ හම්බ වෙනවා. හම්බ වෙනවා. ගෙවල් වල තියෙන එක හොද්දයි බතයි සමහර විට. නමුත් අර පිණ්ඩපාත යන හාමුදුරන්ට හොදි ගණනාවක් එක්ක විවිධ බජ්ජාති හම්බ වෙනවා. ටිකෙන් ටික අර ගෙදරින් ගෙදර හැඳ හැඳ බෙදලා බෙදලා අර විදියට ගෙවල් 10කට විතර යනකොට පාත්‍රේ පිරෙනවා. එතකොට එහෙම හම්බ වෙනවනේ. මේ විදිහේ දේවල් කරනවනේ. ඊට පස්සේ වන්දනා ගමන් යනවා. ඉන්දියාවේ යනවා. දඹදිව වන්දනා කරනවා. අනේ හරි කැමතිනේ ඒ වගේ වට දඹදිව වන්දනා කරන්න. සූගාල බඩ යනවා. ඒක වෙනම කතාවක්. නමුත් අර දඹදිව වන්දනා කරන්න යන තියනවා නම් හරි. අර මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවානේ මේ විදියට මේ ස්ථාන හතරක් කියලා මෙතන ඇවිල්ලා මේ පැදගුණ කරලා යන්න කියන අදහස තියෙනවා බුදුරජාණන් වහන්සේ කියනවා. නමුත් ඒක විතරයි අල්ලගෙන තියෙන්නේ කට්ටිය. ඒක විතරයි අල්ලන් තියෙන්නේ. දවසක් ඔය අපි ගියපු වැඩසටහනක දඹදිව වන්දනා නඩ මේ සංවිධානය කරන බිස්නස් එකක් කරන එකෙක් ඌ නැගලා ඕක කියලා මෙන්න මෙහෙම කියලා තිනවා භාග්‍යතුන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ මෙන්න මේ විදිහට ඇවිල්ලා වන්දනා කරලා යන්න කියලා ඒකෙන් තමයි දහම දකින්න පුළුවන් කියලා එන්න ප්‍රොමෝෂන් එකක් කරා. මොකද හේතුව දැන් ඌගේ බිස්නස් එකනේ. ඒකනේ බිස්නස් එකට අදාළව තමයි ඉතින් දහම් කරුණුනොත් වැටෙන්නේ. ඒකයි වැඩේ කියන්නේ. එහෙම ඒකුත් තියෙනවා. එසේ නමුත් ඔය සූත්‍ර දේශනා තව 15000ක් විතර තියෙනවානේ. මහා පරිනිබ්බාන සූත්‍රයේ චූටි කෑල්ලගෙන ওই ටික තියෙන්නේ. ඉතුරු ටික ඇහෙන්නේ නැහැ. දුවන් ඇටි වැලි සෑය වටේ යනවා. නෙළුම් මල් දස දහසේ පූජා කරනවා. අටපිර කර පූජා කරනවා. ඔය අටපිර කරේ ගලවලා බලන්න ඕනේ ඔක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඔකේ ඔය දානියා බලන්න පුළුවන් පාත්‍රයක් තියෙනවද? ඇඟේ හෙළුව වැහෙන සිගුරක් අන්තනයක් තියෙනවද කියලා පොඩ්ඩක් ඇරලා බලන්න ඕනේ. ඔක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. ඉතින් ඒ විදිහට මොකද්දෝ එකක් තියලා අටපිරිකරක් වගේ බැඳලා ගෙනහලා පූජා කරනවා. ඒ පූජ කරලා ඒක ආපහු පන්සලේ පිටිපස්සේ දොරෙන් ගිහිල්ලා ආපහු කඩේට යනවා. කඩේට තා ගිහිල්ලා තමයි ඒක නතර වෙන්නේ. ඕම ගමනක තමයි එන්නේ. එතකොට හොඳ කියන එක හොඳයි. නමුත් හොඳෙන් නතර වුණා කියන්නේ වඩා හොඳට ගියේ නෑ කියන්නේ ඒකත් පාපයක් ඒක පැත්තකින්. මොකද මේ තැනැත්තා හොඳ නරක දුන්නාම හොඳ ඇල්ලුවා. නමුත් හොඳෙන් වඩා හොඳට ගියේ නෑ. එතකොට ඒකත් අදක්ෂ බවක්නේ. මගේ ආයෝජනේ මම කොහෙද කරේ? හොඳයි අර හන මිටිය කරේ තියාගත්තා. හරි. ඒකත් හොඳයි. හන මිටියෙත් කිසි වටිනාකමක් තියෙනවා. නමුත් අර විදිහට රිදී හම්බුනාම ආපෝ මම මේ බොහොම දුර කර තියාගෙන ආපෝ හන මිටිය මට වැඩක් නෑ රිදී. ඔයාට ඔන්න ඔයා ගන්න කියලා කියනවා. රත්තරන් හම්බුනාම අයියෝ රත්තරන් උනත් බෑ මෙච්චර මේ මම මේ අරගෙන ආපු හන මිටිය අමාරුවෙන් කරේ තියාගත් හන මිටිය කියලා ඒකම බදාගෙන ඉන්නවා. අන්න ඔය වැඩේ තමයි වෙන්නේ. එතකොට ඒක මෝඩකමක් කියලා පේනවනේ. මේ හන මිටි කතාවෙන් උනත් පේනවනේ. අන්න ඒ වගේ දෙයක් තමයි උතන තියෙන්නේ. එතකොට හොඳ හොඳයි නරකට සාපේක්ෂව හොඳ හොඳයි. ඔය නිකන් එහේ මේ වන්දනා ගමන් යනවා අරව මේවා කරනවා ඒක හොඳයි. ඒක හොඳයි. නමුත් හොඳෙන් වඩා හොඳට යනවා කියන්නේ අර හොඳත් අතාරින්න වෙනවා. හොඳත් අතාරින්න වෙනවා. සාමාන්‍ය භාවනාවක් කරන්න ගියපු කෙනෙක් එයා කියනවා මේ කාම සිතුවිලි එනවා. ඒක නරකයි කියලා කාටවත් තේරෙනවනේ. ඒ සිතුවිල්ල හොඳ නෑ කියලා තේරෙනවා. නමුත් අන්න භාවනා කරන්න ගියපු කෙනෙක් බුදුහාමුදුරුවෝ දැක්කොත් එහෙම බුද්ධ රූපයක් පහළ වුණොත් අම්මෝ වන්දනා කළා හැමදාම එන්නේ කියලා ආරාධනා කළා තමයි නතර වෙන්නේ. සමහරු කියනවා මට මොකද්දෝ නිකන් චෛත්‍යයක් වගේ එකක් දකින්න ලැබුණා. ඒකේ මොකක් හරි නිකන් මොකක්දෝ සලකුණක් තියුණා මට ඒක තාම කියෝ ගන්න බැරි වුණා කියලා කියනවා. ඉතින් ඒ වෙලාවට එතනටද කිව්වොත් ඔය භාවනාවේදී බුදුහාමුදුරන්ගේ රූපෙම ඇවිලාවත් ඒකත් බාදයි. ඒකත් බාදයි. අර විදියට එළුවැලි ගෑණියගේ රූපයක් මැලිලාවත් ඒකත් බාදයි. ඔය දෙකම එකම හිතිවිලි එහෙම නැත්නම් චිත්ත රූප කියන මල්ලට දාලා එතනින් ඉදිරියට සිහිය පීටෝගෙන යන්න. අර බුදුහාමුදුරුවෝ පේන අතරෙත් හුස්ම දැනෙනවා. අර විදියට කාම හිතිවිලි එන අතරෙත් හුස්ම දැනෙනවා. අන්නේ දැනෙන බව දැනගනිමින් නැවත නැවත ඉදිරියට යන්න. අර කවුරු ආවත් වටිනාකමක් දෙන්නේ නැහැ. අර මොන දේ ආවත් වටිනාකමක් දෙන්නේ නැහැ. අන්න අර විදියට හුස්ම කියන අර සරල අර උදාසීන අරමුණට අපේ හිත ගන්න. ඉතින් ඕක කියලා දෙන්න හරි අමාරුයි බෞද්ධයාට. මෙයා කියනවා නෑ අර බුද්ධ රූපයක් ලැබුණොත් ඒක හොඳ දෙයක්. අර විදියට ආම හිතවිලි ආවොත් ඒක නරක දෙයක් කියලා එහෙම වෙන් කිරීමක් කරන්න හදනවා. නමුත් මේ ප්‍රතිපදාවේ ක්‍රමවේදය තමයි හොඳෙන් වඩා හොඳට යනකොට හොඳත් අතාරින්න ඕනේ. හොඳ ඇතරේ ඇතරියා කියන්නේ මොකද්ද? හොඳ කිව්වත් නරක කිව්වත් දෙකම එකයි කියන අදහසින් ওই දෙකම අන්න අතහරිමින් යන ගමනක් තමයි මේක. හොඳ අල්ලගත්ත කියන්නේ ආයි නරකට ඇවිල්ලා වැද ගන්නව දවසක. මේකනේ ওই දිව්‍ය ලෝකෙව කයල්ට යන කට්ටියට වෙන්නේ ඒකනේ. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා පොඩි අපාය බ්‍රේක් එකක් වගේ ඉන්න බව නම් හැබෑව. ඇවිල්ලා වදින්නේ කොහෙට දාපව් ඊළඟට? ඇවිල්ලා වදින්නේ ආය වෙන කොහෙවත් නෙමෙයි. මෙන්න මේ අපායකටම තමයි වැද ගන්නේ. මනුස්ස ලෝකෙ නතර වෙන්නේත් නැහැ. මේ දිව්‍ය ලෝක වෙලා ඇවලින් ඉඳලා චුත වෙලා යන කට්ටිය ගැන කියන්නේ බුදුහාමුදුරෝ. මහා පොළවේ පස්සගේ ප්‍රමාණයක් අපාය යනවා. නියපිට පස්සගේ ප්‍රමාණයක් සුගති උප්පත්තිය ලැබනවා. මේ දිව්‍ය ලෝකවල. දිව්‍ය ලෝකවල ඉන්නලා ඉඳලා චුත වෙන කට්ටියටත් එන්නේ ඒක තමයි. ඒකනේ අර දාඩිය දාගෙන ගඳ ගහගෙන එනකොට අන්නේ සෑහෙන ඉත්තමාරුකුත් එක තමයි මැරෙනවයි කියලා කියන්නේ. ඒ මොකද දැන් සාමාන්‍ය දිව්‍ය ලෝකවල ඉන්නකොට ඔයන්ට මේකප් දාගෙන ඉන්නවා. ලස්සනට මේකප් දාගෙන සුවඳ විහිදවමින් ආලෝක්‍ය විහිදවමින් ඉන්නවා. නමුත් ඔන්න මරණය ලඟ වෙනකොට මොකද වෙන්නේ? අවසානයේ ලඟ වෙනකොට මොකද වෙන්නේ? ටික ටික අර මේකප් එක සවුත් වෙන්න පටන් ගන්නවලු. කොච්චර මේකප් දැම්මත් වහන්න බැරි වෙලා යනවලු තියෙන ලප කැලල්. ඊට පස්සේ ගන්ධස්සාරෙත් කොච්චර සෙන්ට් ගැහුවත් වළක්වන්න බැරුව යනවලු. ඔන්න තේරෙනවලු දැන් වැඩේ හරියාගෙන තමයි එන්නේ මට කියලා. ඉතින් වඩ පිටාවේ කට්ටිය ඇවිල්ලා සනසලා එහෙම හිතන්න එපා දෙයියෝ එහෙම වෙන එකක් නැහැ කියලා ෂේප් කරලා යන්න උත්සාහ කරාට මොකද වෙන්නේ? ඔන්න මැරිලා අපායකට වැද ගන්නවා. ඔන්න හොඳේ තියෙන ස්වභාවය තමයි. හොඳ කළා තමයි දිව්‍ය ලෝක කියන්නේ හොඳ අල්ලගත්තා. නමුත් හොඳයි නරකයි නිකන් එකම කාසියේ දෙපැත්ත වගේ. හරියට නිකන් අර බැට්මෑන් ඇන් ජෝකර් ගැන කියන්නේ. නෑ බැට්මෑන් කියන්නේ හොඳම ස්ථාවර කරන්න යන එකෙක්. ලෝකේ පුරා මේ හොඳක් හොඳ කියන පද්ධතිය හදන්න යන්නේකි. නමුත් ඒකෙන් ප්‍රතිඵලයක් විදියට මොකද්ද? අන්න ජෝග කෙනෙක් හැදිලා එනවා. ජෝග කියන්නේ මොකද්ද? නරක කරනවා විතරක් නෙමෙයි හොඳ කියන සංකල්පෙට පවා ගහනවා. දෙකම එකිනෙකට සම්බන්ධයි. බැට්මෑනුයි ජෝකර්ුයි කියන්නේ දෙන්නම එකෙක්. අන්න එතනයි අවුල තියෙන්නේ. අන්න ඒ අවුල තේරුම් ගන්නවා නම් මේ කෙනා යම් කිසි විදිහක අන්න හොඳෙන් වඩා හොඳට යනවා නම් හොඳ අතාරින්න වෙනවා. හොඳ අතාරින්න වෙනවා. අන්න ඒ අතහැරීම කරේ නැත්තම් අපිට මෝඩකමක් නේ තියෙන්නේ අපි ළඟ. අපි අදක්ෂයිනේ. අපි අර හන මිටිය කරේ තියාගෙන ගියා. රිදී ගත්තේ නැහැ. හන මිටිය කරේ තියාගෙන ගියා. රත්තරන් ගත්තේ නැහැ. අන්න ඒ නොගැනීමම මෝඩකමක්. අදක්ෂ වීමක්. ඒක නිසා මේ දහම තුල හැම වෙලේම ප්‍රඥාවක් පැනෙව්වත් ප්‍රතිපදාවක් පැනෙව්වත් මේක පණවන්නේ මේ නිවන දිහාවට හැරිලාද තියෙන්නේ එහෙම නැත්නම් වෙන දිහාවකට හැරිලාද තියෙන්නේ කියන දේ මත. එතනින් පිට වෙන දෙයක් මේ දහමට අදාළ නැහැ. ඒක අපේ මාතෘකාවෙන් පිට. වටපිටාවේ දේවල් කතා වෙනවා වෙන්න පුළුවන්. නමුත් අර දිසානාති අනුව තමයි කෙනෙක් දක්ෂද අදක්ෂද කියලා තීරණය වෙන්නේ. මේ ගමන අනුව තමයි තීරණය වෙන්නේ. සිවුරක් පොරෝගෙන ඉඳිය පමණින් කියන්න බෑ. තට්ටේ ගාගෙන ඉඳිය පමණින් කියන්න බෑ. මොකද හේතුව අර සිවුරු පොරෝගනත් පව කරන්න පුළුවන්. තට්ටේ ගානනත් පව කරන අපාය යන්නේ අර දැන් ගාල්ල යනවා නම් ගාලුපාරේ ගිහියා ආමුදුරු යන්නේ හයිවේ එකේ. හයිවේ එකේ ගිහිල්ලා පැයෙන් අපායේ වැස්සා කියලා ඔන්න කියන්න පුළුවන්. කියන්න පුළුවන්. අර පවගේ දවසක Facebook එකේ දකෝයිද ෆොටෝ එකක තියෙනවා හාමුදුරු කෙනෙක් බල්කනියක ලස්සන ඈත පේන තැනක කොහේ හරි කැලෑවක් දිහා බලාගෙන ඉන්නවා සන්ග්ලාස් එකක් දාගෙන. ඊට පස්සේ ඇඟත් නිකන් අර ජිම් ගිහිල්ලා අමාරුවෙන් හදාගත්ත ඇඟක් තියෙන්නේ. ඒ විදිහ ඇඟකින් ඈත බලාගෙන බල්කනියක ඉන්නවා. එතකොට පළවෙනි කමෙන්ට් එක තමයි සංසාරේ තව බොහෝ දුරයි. ආරද හාමුදුරන්ට ඇයින කෙලස් බරිත පාටක් පේනවා. ඒක තමයි කියන්නේ. ඇත්තනේ. ඇයින කෙලස් අර මසල්ස් ගානට කෙලස්. ඒක තමයි වැඩේ. එතකොට ඒ දක්ෂ භාවයක්ද කියලා ගත්තොත් ඒක දක්ෂ භාවයක් නෙමෙයිනේ. දක්ෂ භාවයක් නෙමෙයි. නිවන දිහාවෙන් වෙනස් වෙලා. ඒක නිසා හැම වෙලේම මේ ධහම තුල මේ පැනවීම සිද්ධ වෙන්නේ තමුන් ඒ තමුන්ගේ තියන්න හිතන කල්පනා කරන ශක්තිය මත නෙමෙයි. ඒ වෙනුවට මේ ඉලක්කය අපි කොහෙද අරගෙන තියෙන්නේ? මේ හැකියාව, මේ ආයෝජනය අපි කොහෙද ගිහිල්ලා කරලා තියෙන්නේ? ඒක මත තමයි ඒක තීරණය වෙන්නේ. අන්න අපිට කරන්න පුළුවන් නම් ඉහළම ආයෝජනේ ඒක තමයි වැඩේ. මේක තමයි වැඩේ. අන්න කරන්න තියෙන ඉහළම ආයෝජනේ. දැන් පහුගිය දවසක් කියනවා කෙනෙක් මොකද්ද? පුදුම තරහක් එන්නේ මට සමහර වෙලාවට මේ කට්ටිය එක්ක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා ගිහිල්ලා මේ විදිහට කැලෑවකට වැදුනා. ඊට පස්සේ මේ හොඳ හොඳ ඉගෙන ගත්ත කට්ටිය ඔක්කොම ගිහිල්ලා මේ රටෙන් පලා ගියා. දැන් ඉතින් පිස්සොන් පිහාටෝ ටික අර ගොන් රැළ ඉතුරු වෙලා ඉන්නවා. දැන් මේක වෙනස් කරගන්න බෑනේ ස්වාමීන් වහන්සේ මේ විදියට. මේ පිස්සෝ ඉන්නවයි කියන්නේ මේ ගොන්නු ටික විතරක් ඉතුරු වුණා කියන්නේ මේ පාලකයන්ට තව හොඳට මෙවුන්ව දක්කන්න පුළුවන් නේ. රැළ. ඒක තමයි වැඩේ. ඉතින් මං කෝ ඇත්ත තමයි ඒක නම් සත්‍ය තමයි. ඒ වුණාට මොකද ඉතින් මම ඉතින් හිතුවනේ මේක ආයෝජනය කරන්න පුළුවන් හොඳම තැන කෝකද කියලා. ඒකනේ මගේ තියුණ මොඩකම නැත්තම් දේශපාලනේ වගේ කරගෙන ඉන්න තියුණා. දේශපාලනේට පොඩි නිකන් උනන්දුකුත් තියෙනවා මොකද්ද ඔය එකක්. නමුත් අර විදියට කොහෙද මේක ආයෝජනය කරන්නේ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අන්න ඒ ආයෝජනය කිරීමත් අනුව තමයි අන්න අපේ දක්ෂ බව අදක්ෂ බව තීරණය වෙන්නේ. එතකොට අර දක්ෂ බව තියුණට මම හරියන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. ඒක කොහොමද ඒක අපි ආයෝජනය කරන්නේ කියන දේ මත පදනම් වෙනවා. නැත්නම් ඊට වැඩිය ගොඩක් දක්ෂව ඉන්නවා. නමුත් ගෙනහල් ඒගොල්ලෝ ගිහිල්ලා ආයෝජනය කරලා තියෙන වෙන වෙන තැන්වල. ඒගොල්ලෝ බර තියලා තියෙන්නේ, වටිනාකම් දීලා තියෙන වෙන වෙන තැන්වලට. ඒක නිසා අපි අපේ ජීවිතවල අපි බලන්න ඕනේ අපි මේ වපුරන්නේ මොන වගේ තැනකද? අපි මේ ආයෝජනය කරන්නේ මොන වගේ තැනකද? ඒක තීරණය වෙනවා මා තුළ මේ විදිහේ විද්‍යාවක් පහළ වෙන්න. එහෙම නැත්තම් මේ අවිද්‍යාව දුරු වෙන්න ඒ විදිහේ තැනකද මම ආයෝජනය කරන්නේ. එහෙම නැත්තම් වැඩි වැඩියෙන් අර දුගතියකට යන ස්වභාවයක්ද මම වර්ධනය කරන්නේ. අන්න ඒ බැල්ම බලන්න. ඒ බැල්ම වැදගත්. මේකේ මේ කියන කරුණු අරගත්තාම මේවා මේ අපායකට ගිහිල්ලා දකින්න දෙයක් නැහැ. ඒ වෙනුවට අපිට මෙලව මේ වශයෙන් දකින්න පුළුවන් මේ මොකද්ද මම මේ වර්ධනය කරන ස්වභාවය කියලා. තමන් තුළ එන්න එන්න පහසුවක්ද වර්ධනය වෙන්නේ, අපහසුවක්ද වර්ධනය වෙන්නේ, දුගතියක්ද හැදෙන්නේ, සුගතියක්ද හැදෙන්නේ කියලා බලන්න. දුගතියකට යන ස්වභාවයක් වැඩි වැඩියෙන් වර්ධනය වෙනවා නම් අන්න එහෙනම් කොහෙදෝ පැටලිලා තියෙනවා. අවිද්‍යාවගේ පහළ වීමක් තියෙනවා කොහේ හරි. අන්න සුගතියකට යන ස්වභාවයක්, විවේකයක්, සැනසීමක් වැඩි වැඩියෙන් වර්ධනය වෙලා එනවා නම් අන්න විද්‍යාවේ පහළ වීමක් තියෙනවා. ඔන්න ඔය දෙක තමයි තියෙන්නේ. ඉතින් අවිද්‍යාව වැඩි වෙන්න පවට බිය ලැජ්ජාව වැඩි වෙනවා. වැඩි වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් අන්න විද්‍යාව වැඩෙන්න වැඩෙන්න හිරියොතක් පවට බිය ලැජ්ජාව වර්ධනය වෙනවා. අවිද්‍යාව වැඩෙනවා නම් පවට බිය ලැජ්ජාව නැති වෙනවා. විද්‍යාව වැඩෙනවා නම් පවට බිය ලැජ්ජාවක් ඇති වෙනවා. සාමාන්‍යව සීලයකට මූලික වෙන කරුණ ටික තමයි කියන්නේ. සීලේ නිකන් අර සිල්පද පැනවූ පමණින් සිල් රකින්නට වැඩිය මෙන්න මේ පවට බියක් ලැජ්ජාවක් කියන එක ඊට වැඩිය බොහොම ගැඹුරට යන දෙයක්. ඒක සමහර විට එයාට සිල්පද ගැන අපේක්ෂාවක් නැහැ. එයා දන්නේ නැහැ මෙහෙම සිල්පද තියෙනවා කියලා. නමුත් අන්න අර එයා තුල පවට බියක් ලැජ්ජාවක් තියෙනවා. මෙහෙම දෙයක් කරන එක සුදුසු නෑ මාවැන්නෙක්ට කියන වගේ අදහසක් තියෙනවා. මෙහෙම කරොත් මට මේ විදිහේ වෙහෙසක් පීඩාවක් එන්න පුළුවන් කියලා අදහසක් තියෙනවා. අන්න ඒ බැල්ම තමයි සීලෙකට මුල් වෙන්නේ. එහෙම නැතුව නිකන් සිල්පද පනවපු පමණින් රකින්න ගියාට ඕවා කරන්න පුළුවන් වැඩ නෙමෙයි. ඒ වෙනුවට අර පදනම වගේ තියෙන්නේ මේ පවට බියක් ලැජ්ජාවක්. එහෙම නැත්නම් පදනම වගේ තියෙන්නේ අවිද්‍යාවද විද්‍යාවද. ඔය අවිද්‍යාවේ විද්‍යාව පොඩ්ඩක් පැත්තක තියලා ඒකටම හරියන අනිත් වචනේ කිව්වොත් ආලෝකයක් මා තුළ තියෙනවාද එළියක් නැත්නම් අඳුරක්ද මා තුළ තියෙන්නේ. දැන් හිතන්නකෝ ඔය ඝන අන්ධකාරයක අපි ගෙදර ඇතුලේ කාමරේ ඉඳලා ටොයිලට් එකට යන්න ගියත් හතර පහ පොලක හැප්පිලානේ යන්නේ. එතකොට මොකද මේ අපිට වටපිටාව පේන්නේ නැහැ. අපි තුල අඳුරක් තියෙන්නේ. නමුත් අපි හිතමු එළිය වැටුණාට පස්සේ ටොයිලට් එකට යන්නේ අමාරු නෑනේ කාමරේ ඉඳලා. අනේ ඒ වෙනස විතරයි තියෙන්නේ. පැහැදිලිව වැඩ කටයුතු කරගන්න පුළුවන්. වෙහෙසක් පීඩාවක් නැතුව වැඩ කටයුතු කරගන්න පුළුවන්. මොකද උනේ අර එළියක් වැටුණා. වටපිටාව හොඳට පේන්න ගත්තා. කලිනුත් ඔය වටපිටාවමයි තියුනේ. වටපිටාවේ වෙනසක් උනේ නෑ. නමුත් උනේ මොකද්ද? අඳුරක් වෙනුවට එළියක් පහළ වුණා. අනේ එළිය පහළ වෙනවා නම් අපිට දැක ගන්න පුළුවන් අපි තුල මේ විදිහේ ගුණ ධර්ම වර්ධනය වෙනවා. එහෙම නැත්නම් අඳුරක් නම් වර්ධනය වෙන්නේ මොකද වෙන්නේ? නැවත නැවත අර විදිහේ අපායකට දුගතියකට දීගෙන යන ස්වභාවයක් ඒතනත තුල වර්ධනය වෙනවා. අර අහුවෙච්ච ගමන් බොක් ගාලා වටර දා ගන්නවා. නමුත් අන්න වටපිටාව මට මොකද මේ කරපු වැඩෙන් වෙන්නේ කියන අපේක්ෂාවක් නැහැ. පවට බියක් ලැජ්ජාවක් නැහැ. දැන් ගොඩ දෙනෙට වර්ධින කොට තමයි ඕක නිකන් මේ සිල් රකින්නවා බාහිර ලෝකෙට පේන. සුදු ඇඳගෙන ඉන්නවා බාහිර ලෝකෙට පේන. මම මේ විදිහේ සීලවන්තයෙක්. මම මේ විදිහට හොඳ රකින්න කෙනෙක් කියලා අර නිකන් කාටදෝ මොකද්දෝ රඟපෑමක් ඉදිරිපත් කරනවා. හොඳටම රැවටෙන්නේ කවුද? හොඳටම රැවටෙන්නේ තමුම්ම තමයි. වෙන කවුරුත් නෑ රැවටෙන කෙනෙක් ඊට වැඩිය. හොඳටම රැවටෙන්නේ තමුම්ම තමයි. මොකද හේතුව අන්න අර විදිහේ මෝඩකමක් වර්ධනය කරගත්තා. අපේ ඔෆිස් එකේ ඉන්දියා ඩිරෙක්ටර් කෙනෙක්. ඒ මනුස්සයා ඉතින් මැරි කළා. එහෙම හරි ඔක්කොම හරි. නමුත් අනේ ඔෆිස් එකේ ඉන්නවා තව නෝනා කෙනෙක්. ඉතින් එහෙම තමයි. යා ඉතින් අවුරුදු ගානක් තිස්සේ ඔෆිස් එකේ හැමෝම දන්නවා. කවුරුත් දන්නවා. ඕකේ ඉතින් අහන්න දෙයක් හොයන්න දෙයක් නැහැ. නමුත් දවසක් මෙන්න අර ගෙදර නෝන ඇවිල්ලා HR මැනේජර්ගේ රූම් එකේ ඉන්නවා. රූම් එකේ ඉන්නවා. වාඩි වෙලා ඉන්නවා. ඉතින් මේ මනුස්සයා ආවා. මේ වන්දසට කරගන්න දෙයක් නැහැ. දන්නව හොඳට මොකටද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් අර ගෑනු කෙනාව එලෝ ගන්න විදිහක් නැහැ. මුළු ඔක්කොම බලාගෙන. ඉතින් අර පඩිබෙල ගාවට කොහොම හරි බැනලා වගේ අරගෙන ගිහිල්ලා පඩිබෙලෙන් බැස්ස ගමන් ගැහුවා පටාර් ගාල එකක්. ඒක කට්ටියට පේන්නේ නැහැනේ දැන් ගැහුවා. එතකොට ඒ වගේ වෙහෙසක් පීඩාවක් ගැළපිලාවේ කොහොමද කියලා බැලුවොත් අන්න අර කාලයක් තිස්සේ අර කරපු වැඩවල ප්‍රතිඵලයක් විදියට. එතකොට ඒ අන්තිම එක නම් වෙහෙස බව දැනෙනවා. නමුත් අර මුල් දවස්වල එහෙම වෙහෙසක් දැනෙන්නේ නැහැ නේ. මුල් දවස්වල අර වැඩේ කරගෙන යනකොට වෙහෙසක් දැනෙන්නේ නැහැ. නමුත් අන්තිමට තේරෙනවා මේ ආපු එකෙන් මට මහ නිගරුවක් වුණා. මේ ගෑණිට පිස්සු කියලා ඔන්න අන්තිමට මේල් එකක් දාලා දින ඔක්කොමලට මෙන්න මේ විදිහේ කෙනෙක් එන්න ඉඩ තියෙනවා. යාට පොඩි මානසික අවුලකුත් තියෙනවා. මේ ඔගොල්ලෝ මේකට සහයෝගයක් දක්වන්න එපා. එයාට අනුග්‍රහ කරන්න එපා කියලා අපිට මේල් එකක් දාලා. යකෝ මං කිව්වේ මේකනේ අපේ ගෑණි ඇවිල්ලා මේ ඔෆිස් එකට ඇවිල්ලා කෑ ගහලා ගියා වගේ නේ. මූ මේ දාලා තියෙන මේල් එක කියලා. ඉතින් එන්නේ වගේ තමයි. අර නිකන් කාටද මේ බොරු කරන්නේ? තමුන්ටම මේ විලිලැජ්ජාව දරා ගන්න බැරි කොට අන්න රඟට රැඟුම් ටික. ඉතින් ඕක තමයි වැඩේ. ඕක තමයි වැඩේ. අර මුල් කාලේ හරි රසයි. මුල් කාලේ හරි රසයි. නමුත් අරගෙන යන්නේ කොහෙටද? අවසාන ප්‍රතිඵලය මොකද්ද කියලා ගත්තොත් අන්න හොඳට හම්බ වෙනවා. හම්බ වෙනකොට දරන්නත් බෑ. දරන්නත් බෑ වගේ වෙලාවක අන ජීවිතයක් නැති කරනවා, එහෙම නැත්නම් තමුන්ගේ ජීවිතේ නසා ගන්නවා කියන එක බොහොම ළඟයි. වැඩි දුර නෑ. මොකද හේතුව අන්න අර එන වෙහෙස පීඩාව දුගතියකට ගියා වගේ දැනෙනවා. මේ මම මෙච්චර මේ ආයතනයක ප්‍රධානීෙක්, හැබැයි මට මේ හැමෝම හිනා වෙනවා. හැමෝම මේ සිදුවීම දැක්කා. මේ පිරිස අතරේ තමයි මේක සිද්ධ වුනේ කියලා අන්න ඉතින් මේ විදිහට වෙහෙස පීඩාවක් ලබනවා. නමුත් ලැබීමට හේතුනේ මොකද්ද? අර කාලයක් තිස්සේ අර පවට බියක් ලැජ්ජාවක් නැතුව අර විදියට කටයුතු කරා. අවිද්‍යාව වර්ධනය වුණා. අවිද්‍යාවේ ප්‍රතිඵලයක් විදියට, අඳුරේ ප්‍රතිඵලයක් විදියට අන්න මොකද උනේ? දවසක මහා වෙහෙසක් පීඩාවක්, දුගතියකට යන ස්වභාවයක් මතුවලා එනවා. එදාට හැඬුවට වැඩක් නැහැ. එදාට අනුත්යෙන්ට දොස් කිව්වට වැඩක් නැහැ. අර බැල්ම බැලිලා තියුනේ නැහැ. ඕක තමයි වැඩේ. ඔය හිතේ ස්වභාවයම ඕක තමයි. ඉතින් ඕක ඉතින් අර එවලේ ඒ ලදලත දේ ඒක බඩට දාගන්න තමයි හිතේ හැටි. මේක බඩට දාගෙන කාලා දිරෝ ගන්න පුළුවන් වෙයිද කියලා කල්පනා කරන අඩුයි සාමාන්‍යයෙන්. එහෙම කල්පනාවක් එන්නේ නැහැ. ඉතින් එන්නේ බැල්ම තමයි අපි මේ දිනු කරගන්න උත්සාහ ගන්න. සාමාන්‍ය ඒක නැහැ අපි ළඟ. නැති හින්දා තමයි අපිට මේ විවේකයක් වගේ දෙයක්, භාවනාවක් වගේ දෙයක් දිරවන්නෙම නැත්තේ ඒකයි අපිට. සාමාන්‍යව හිතේ හැටි එහෙමනේ. මේ වගේ විවේක පරිසරයකට ආපු ගමන් මහා බියක් දනවනවා. මහා බියක් දනවනවා. මේ වගේ පරිසරයක රැයක් ගෙවන්න බෑ ඔය හිතට. ඒ විදිහේ විවේකයකට කැමති නෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ආරණ්‍යයක්, කැලෑවක්, පාළුගයක්, මේ වගේ භාවනාවට සුදුසු තැනක් කාමභෝගියට බිය දනවනවා. බිය දනවනවා. හැබැයි අනිත් පැත්තෙන් නයිට් ක්ලබ් එකකට වගේ වැඩ ගත්තොත් දවස් ගාණක් නැට්ටුව හැකියි. දවස් ගානක් ජොලි කර හැකියි. මේ වගේ වැඩවලට මේ හිතේ කිසි බියක් නැහැ. ඒකනේ වැඩේ. ඒකට හරි අමුතුයිනේ. මේ හිත කොහොමද මේ ආරණ්‍යකදී බිය වෙන හිත නයිට් ක්ලබ් එකකදී කම්ෆර්ටබල් වෙන්නේ කොහොමද ඔච්චර? ඔන්න ඔය ප්‍රශ්නේ තමයි අහන්න තියෙන්නේ අපෙන්. මේ හිතේ හැටි තේරුම් ගන්න හොඳම ස්වභාවයද? හරිනම් එතෙන්දිනේ බිය වෙන්න ඕනේ. මොකක් මොන මරාලයක් පත්තු වේද දන්නේ නැහැ. මොකක් වැටේද දන්නේ නැහැ. මෙතන ඉඳලා කියලා හරිනම් එතෙන්දි බිය වෙන්න ඕනේ. එතෙන්දි හරි කම්ෆර්ටබල් මේ හිත. ආරන් එකට ආව ගමන් බියෙන් සැලිලා විකෘති වෙලා යනවා. අන්න ඔය හිතේ හැටි. ඕක තමයි සංසාර ගමන කියන්නේ. ඕක තමයි අන්ධකාරේ රජ කරනවා කියන්නේ. ඒ අන්ධකාරය වෙනුවට අන්න අපි උත්සාහ ගන්නවා එළියක් අමාරුවෙන් හරි පහල කරව ගන්න. අමාරුවෙන් නිකන් ටෝච් එකක් ගහනවා වගේ අමාරුවෙන් තමයි මේක කරන්නේ. නමුත් කරනකොට ටික ටික අර මෝඩකම අඩු වෙලා ගිහිල්ලා එළියක් එහෙම නැත්නම් අඳුර අඩු වෙලා ගිහිල්ලා විද්‍යාවක් පහළ වෙනවා. ඒක ටිකෙන් ටික උත්සාහයෙන් කළ යුතුයි. ඒ සඳහා නිකන් අර සතිමත් භාවයේ ටෝච් එළිය වගේ තමයි. ඒක ගැහුවයි කියලා ඔය අන්ධකාරය දුරු වෙන්නේ නැහැ. ඒකත් පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. يعني නිකන් මේ සතිමත් භව තියෙනවා ඔක්කොම මට පේනවා කියලා පේන්නේ නැහැ. ඔකෙන් 10 එකක්වත් පේන්නේ නැහැ. හරි. නමුත් කමක් නැහැ. අර හුස්මක් බලන්නකො අවදිව එක හුස්මක් බැලුවොත් අන්න පොඩ්ඩක් නිකන් එළිය මුහු කරා. මේ අඳුරට අඳුරට තමයි මුහු කරන්නේ. නමුත් අඳුරට බොඳ වෙලා යනවා මේ එළිය. නමුත් එක හුස්මකට අවදි. අපි කියනවා දනිමින් දකිමින් හුස්මක් වැටුණා. දනිමින් දකිමින් පියවරක් තැබුවා. අන්න සුළු මොහොතකට පොඩි අවදි භාවයක්, පොඩි එළියක් වර්ධනය වුණා. ඊළඟ මොහොතේ ආපහු ඇවිල්ලා අන්ධකාරය රජ කරනවා. කමක් නැහැ. සුළු මොහොතකට පියවරක් තියාගත්ත අවදිව. කොන්ෂස් බ්‍රෙත්, කොන්ෂස් ස්ටෙප්ස් කියලා අපි කියනවා. මේ විදිහට අවදි හුස්මක්, අවදි පියවරක්. අන්නේ අවදි හුස්ම ගන්න දවසකට 100ක්, 200ක්, 300ක් කරගන්න බලන්න. අවදි පියවර ගන්න දවසකට 100ක්, 200ක්, 300ක් කරගන්න බලන්න. එහෙම ටික ටික මේ අඳුරට නිකන් පොඩයි අන්ධකාරයට එළිය පොඩ්ඩ පොඩ්ඩ මුසු කරන්. මුසු කරාට තේරෙනවා එහෙම ලොකු වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වුණ නැති වුණාට කමක් නැහැ. නැවත නැවත කර කර ඉන්නවා. කර කර ඉන්නවා. එක්තරා විදිහක මේ විද්‍යාවේ පහළවීම කියන්නේ මේ අන්ධකාරයේ වපසරිය නැත්නම් අවිද්‍යාවේ වපසරිය තේරුම් ගන්නවා කියලා කියන්නත් පුළුවන්. සම්පූර්ණ එළිය වැටෙනවා කියලා හිතනවා නම් ඒක මෝඩකමක්. එහෙම එකක් නෙමෙයි. ඒ වෙනුවට වෙන්නේ මොකද්ද? මේ හාත්පස පැතිරිච්ච අන්ධකාරයක් තියෙනවා කියලා මේ තැනත්ත දැනගත්තා. ප්‍රමාණාත්මකව මේ විද්‍යාවට සාපේක්ෂව අවිද්‍යාව කොච්චරද කියලා දැනගත්තා. අන්නේ දැන ගැනීම ඇති අපිට. ඒ දැන ගැනීමම අපිට යම් කිසි විදියක නිවනක් විදියට පණවන්න ප්‍රකාශ කරන්න පුළුවන්. සාපේක්ෂව දන්නවා. මෙච්චර ප්‍රමාණයකට සාපේක්ෂව මෙච්චර සුළු ප්‍රමාණයක් මට ආලෝකයක් වෙලා තියෙනවා. ඒ ඇති. ඒ ඇති එක හොඳටම ප්‍රමාණවත්. අන්නේ ඒ බැල්ම තමයි දිනු කරන්නේ. ඕක නිකන් අර රූපමය විදියට පෙන්වුම් කරලා තියෙනවා. මහා ඝන අන්ධකාරයක පොඩි මැද පොඩි නිකන් ඉටිපන්දන් එළියක් පත් වෙලා තියෙනවා. ඉටිපන්දන් එළියෙන් අර ගන්ධ අන්ධකාරය දුර වෙනවද? නෑ. නිකන් ඉටිපන්දන් වටේ පොඩි එළියක් තියෙනවා. එච්චරයි. මහා ඝන අන්ධකාරයක තියෙන්නේ. කමක් නෑ. අන්න ප්‍රමාණාත්මකව මේ එළියට සාපේක්ෂව අඳුර කොච්චරද කියලා දැන හඳුනගත්තා. ඒ ප්‍රමාණාත්මකව දැන හඳුන ගැනීමම ඇති. මෙන්න බලන්න එක හුස්මක් බලනකොට කොච්චර අන්ධකාරයක් ඒ පිටිපස්සේ තියෙනවද? ඊළඟ හුස්ම අහුවෙනකන් අර අන්ධකාරණේ රජ කරන්නේ. කමක් නැහැ. අන්න ඒ විදිහට ටික 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 මේ අඳුරට එළියක් මුසු කරනවා. එළියක් මුසු කරනවා. ඒ මුසු කරන්න මොකද වෙන්නේ? අන්න තේරෙනවා අර වෙනදානම් මම ආතතිය තරහ පීඩාව නොසන්සුන් බව. ඒ වගේ දේවල් ඔස්සේ තමයි මම ජීවිතේ ගෙව්වේ. ආතතිය පීඩාව තරහව නොසන්සුන් බව ඔය ටික ඔක්කොම අපිට එක වචනයකට දාලා කියන්න පුළුවන්. අන්න මේ ගාථා පෙළිය සඳහන් වෙන වචනේ මොකද්ද? දුග්ගතියෝ. දුගතියකට යන ස්වභාවයක්. අපාය ඕක කියලා හිතාගන්න. අය වෙන දෙයක් නැහැ. දැන් මේ අපේ ඔය දෙකේ ගුඩිය ගාව තියෙනවා මොකද්ද? අර අපායේ තියෙන ගහ මොකද්ද? අර කටු ගහ. ඒක නම මතක් වෙන්නේ නැහැ නේද පාට. වෙන්නේ ඒ ගහ ජාතිය ගහක් තියෙනවා. ඒ ජාතිය ගහක් තියෙනවා. ඉතින් කෙනෙක් ඇවිල්ලා දහසක් ගහ ළඟ නතර වෙලා කියන ස්වාමීන් වහන්ස මේ බලන්නකෝ මේ තියෙන්නේ අර ගහක් නේ ස්වාමීන් වහන්ස. දැන් මේ වගේ එකකනේ නගින්න වෙන්නේ කියලා අනේ එන කල්පනාවක්. ඉතින් මම ඕකේ කටු පොඩි ඊට වැඩි දිග කටු තමයි ඒකේ තියෙන්නේ. ඕකේ කටු එච්චරම ලොකු නෑනේ කියලා. ඒකේ තියෙන සාමාන්‍ය අඟල් දෙකේ තුනේ වගේ කටු මේ නමුත් අපායේ තියෙන ඊට වැඩි ටිකක් ලොකු කටු කියලා හිතාගත්තාම ඇති. බඩු ඕකම තමයි. ඔය ගහම තමයි එහෙත් තියෙන්නේ. ඕකම තමයි. අන්න එතකොට ඔය ආතතිය තරහව පීඩාව නසන්සුම් බව කියන ඔය වෙහෙස තියෙන්නේ. ඕක තමයි අපාය. යන්න දෙයක් නැහැ වෙන. වෙන යන්න දෙයක් නැහැ. දෙකේ කුටිය ගාවට ගිහිල්ලා බලන්න පුළුවන්. දෙකේ කුටිය ආමතරොත් නැහැ මේ දවස්වල උන්නාන්සේත් වෙනම අපායකට ගිහිල්ලා. කෙසේ නමුත් අන්න එතෙන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. එතෙන්ට ගිහිල්ලා බලන්න පුළුවන් අන්න තියෙනවා. ඉතින් ඒක තමයි වැඩේ. එතකොට ආයි මැරිලා ගිහිල්ලා බලන්න දෙයක් නැහැ. ඔය ඉන්නේම අපායක තමයි. නමුත් මේ විදිහ අපායකින් ඉඳපු මම මේ විදිහේ කාලයක් තිස්සේ මේක පුරුදු කරගෙන යනකොට ඔන්න මට දැන් තේරෙනවා අර තරහව ආතතිය පීඩාව නොසන්සුන් බව වෙනුවට අන්න මොකද වෙන්නේ? මේ විදිහේ විවේකයක් යම්කිසි විදියක ඒවැ බල බිඳිච්ච ගතියක් සම්පූර්ණ නැතුව ගිහිල්ලා නැහැ. බඩු තියෙනවා. නමුත් වෙනදා තරම් අමාරු නැහැ. එන්නේ වගේ නිරීක්ෂණයක් මා තුල මතුවලා එනවා. මට මේකට හේතුවක් දැනෙන්නේ නැහැ. ඇයි මෙහෙම නැති වෙලා ගියේ? ඇයි මෙහෙම අපහසු නැති වෙලා ගියේ? ඇයි මේ විදියට තරහා දැන් එච්චරම යන්නේ නැත්තේ? මේ විදිය ආතතිගත තත්ත්වයක් එච්චරම නැත්තේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් නැහැ. ඒ ඇතිනේ. අන්න මොකද උනේ? අඳුරක් වෙනුවට එළියක් පහළ වුණා. අරුණාලෝකය. දැන් මේ දවස්වල නම් හය වෙලා තමයි එළිය වැටෙන්නේ. ඉතින් පිඹගෙන යන්න ඕනේ දානශාලාවට 6ට. මොකද ඉරපායන්නේ වරක් වෙලා. ඩේ ටයිම් එක අඩු වෙලා තියෙන මේ දවස්වල. ඉතින් ඒක තමයි වැඩේ. ඒක තමයි වැඩේ. වින්ටර් පීරියඩ් නේ. දැන් ශ්‍රී ලංකාවටත් වින්ටර් තමයි. මොකද්ද මුතු වන්දකාර බීරුමකුත් එක්ක තියනවා මොකද්ද ගතියක්. ඉතින් ඉර එළිය අඩුයි. දවසේ ප්‍රමාණය අඩුයි. එතකොට ඉතින් අන්න එළිය වැටෙනකොට ටික ටික පේන්න ගන්නවා. නැත්තම් සර්පයෙක් ඉන්නවද කියලාවත් පාරෂුවර් නැහැ. පාරෂුවර් නැහැ. ඉතින් පොඩ්ඩ එළිය වැටෙනකන් ඉඳලා යන්න ඕනේ. නැත්තම් කොලයක් කියලා සර්පෙගේ කකුල ඇඟ උඩ කකුල තිබ්බොත් වැඩේ අමාරු වෙනවනේ. කොලයක් වගේම තමයි කුණ කට්ටක් ඉන්නේ. නිකන් දරන වැල ඔතාගෙන කොලේක සේයාවකින් ඉන්නවා පොඩි ගෙඹි පැටි එකෙක් ලොකු එකෙක් එපා පොඩි එකෙක් පොඩි එකෙක් ගිල ගන්න පුළුවන් එකෙක් ඉන්නේ ඌ ඉතින්. ඉතින් ඌ එහෙම ඉන්නකොට ඌගේ ඇඟට මේ පත වැවුනොත් මහයි මුකුත් දෙකෙක් ඇවිල්ලා හපා කන එක ඉතින් අහන දෙයක් නැහැනේ. අනේ අර ගෙම්බඩ ගහන තියාගත්ත විස ටික ඌ ගහන්නේ අපරාධේ ඒ ටිකත් ඌටත් පාඩුයි. ඉතින් ඒකින් ඉඳ පොඩ්ඩක් එළිය වැටෙනකන් ඉඳලා යන්න ඕනේ. එළිය වැටෙන ඉතින් අර අරුණාලෝකේ අරුණ තියෙන්නේ 5:55. එතකොට නිකන් ආකාශේ රත් පැහැවෙනවා. තවත් විනාඩි 10ක් විතර යන එළිය වැටෙනවා. ඉතින් ඒ වගේ පොඩ්ඩක් එළිය පතු වෙනකොට අර විදිහ ආකාශේ පොඩ්ඩක් රත් පැහැවෙනකොට තේරෙනවා ඔන්න මගේ තුල තියුණ මේ තරහා පීඩාව ආතතිය නොසන්සුන් බව ටික ටික අඩු වෙනවා මට තේරෙනවා. දුගතියකට යන ස්වභාවය ටික ටික අඩු වෙලා යනවා. අන්න අන්ධකාරය වෙනුවට එළියක් ආලෝකයක් පහළ වුණා. ඒකම ඇති මේ පුහුණුව වැඩ කරනවා මේක හරි කියලා කියන්නේ. හේතු කාරණා තමයි යෝග අඳුර වෙනකොට එළියක්. එච්චරයි වෙනමකුත් නැහැ. අර වෙනදා වගේම ප්‍රශ්න ගැටලු ඒ දේවල් මතුවෙලා එනවා. මේ තරහ යනවා, කාම හිතවිලි තියනවා, ඉරිසියා හිතවිලි තියනවා, අර විදියට නොයෙකුත් අර පරණ මිනිහම තමයි ආයි. ඕකේ දෙයක් නැහැ. නමුත් මොකද්ද වෙනස? මම දනිමි. අර විදියට අතීත මතක මතුවෙලා එනවා දැනගන්න අසුලුව ඉන්නවා. මේක මේ මගේ කරගන්න දෙයක් නැහැ. ඕකට ඔය අයිතිවාසිකමක් කියන්න යන්න එපා. අපි මේ කරන්නේ මේ හිතවිලි නම් තියෙනවා තමයි. මොනවද හිතවිලි තියෙන්නේ? කාම හිතවිලි තියෙන්නේ. ඉතින් මොකද්ද වැඩි දියුච්චාවේ? ඕක මගේ කරගන්න නැතු ඉන්න පුළුවන් නා. ඔන්න ඕනර්ෂිප් එක තමයි අපි අතහරින්නේ. මේ විදියට මගේ අයිතිවාසිකමෙන් මේක දුරු කරනවා. දුරු කරාම ඔන්න කාම හිතවිලි තියෙනවා. ඔන්න අතීත මතක තියෙනවා. අර වෙච්ච දුක් පීඩා ඔක්කොම ඇවිස්ස එනවා. හදවත බිඳුණු කට්ටේව මතුවෙලා එනවා. අර විදියට වෙනස් ඉඳලා දුරස් වෙලා ගියපු කට්ටියව මතක් වෙනවා. ඔය ඕකම හරි. ඕක මගේ කරගන්න නැතු ඉන්න පුළුවන් නා. අනේ ඒකම තමයි මේ ක්‍රියාවලිය. අයිතිවාසිකම දුරු කරනවා. නිකන් මගේ කියලා කියන්නේ නැහැ. මගේ කියලා කියන්නේ නැහැ. මගේ කිව්වොත් නේ නඩුව. කේස් එක ඒකයි. දැන් අර කඩුවෙල අපි ওই සතිපාසල තියෙන තැනට ගඟෙන් එහා පැත්තේ ඊටම බැසිල්ගේ අරගේ කඩුවෙල. එතකොට ඒකට නඩුවක් දාලා මේක උපයගත් විදිය කියන්නේ. මිනිහා ඇවිල්ලා නඩුවට ඇවිල්ලා කියනවා මගේ නෙමෙයි කේ. මගේ නෙමෙයි කේ කියනවා. අයිතිවාසිකම දුරු කරා. දැන් ඉතින් බෑනේ. දැන් වැඩේ අවුල්. ඊට පස්සේ නඩුව යන්නේ මොකටද? මේක මෑන්ගේ අයිතිවාසිකම කියලා ඔප්පු කරන්න තමයි නඩුව යන්නේ. ඉතින් අන්න නඩේසන් ඇවිල්ලා කියනවා මගේ නමට තිබුණාට මෙයා තමයි සල්ලි දුන්නේ ඈ. ඊට පස්සේ ආකිටෙක්චර් ඇවිල්ලා කියනවා මේ පුෂ්පා තමයි ඇවිල්ලා ප්ලෑන් එක ඇඳගත්තේ. නැකත් බලපු සුමන දාත ඇවිල්ලා කියනවා බැසිල් මහත්තයා තමයි නැකත් බලන්න ආවේ කී කිය. අන්න මේ කියන්නේ මොකද්ද? මේ ඔප්පු කරන්න හදන්නේ මොකද? ආ මේ ඔයාගේ තමයි අයිතිය. ඔයාගේ අයිතිය නම් වැඩේ ඉවරයි. අන්න නඩුව ඔප්පුනා. තවදුරට දහන දෙයක් නැහැ. හොරෙන් හොයාගත්තා කියලා අහන දෙයක් නැහැ. මේක උපයගත විදිය කියන දෙයක් නැහැ. බඩුව යගේ දැන් මොකද වෙලා තියෙන්නේ? අයිතිවාසිකම දුරු කළා. අයිතිවාසික දුරු කරපු ගමන් මොකද වෙන්නේ? අන්න වැඩේ අවුල් යනවනේ. නඩුව වුණත් අවුල් යනවා. මගේ නෙමෙයි කිව්වට පස්සේ ඇවිල්ලා. ඒ වගේ තමයි හිතවිලි එන්න පුළුවන්. ওই විදිහේ දේවල් මතුවෙලා එන්න පුළුවන්. අතීත මතක එන්න පුළුවන්. නිකන් අයිතිවාසිකම දුරු කරන්න. එතකොට හෙන නඩුවක් කියලා තමයි මේ අපායකට හරි කැප කරන්න පුළුවන් හෙන නඩුවක් කියලා. ඇයි මේක පිළිගන්නේ නැන්නේ? ඔයා තමයි අපිට මේ විදියට මේ නැකත් බැලුවේ. ඔයා තමයි මේ විදියට අපෙන් මේ දේවල් ඉල්ලුවේ. ඔයා තමයි මේක මේ මිලදී ගත්තේ කී කිය. අර හිතවිලි ඇවිල්ලා නැවත අපිට වද දෙනවා. කියනවා නෑ නෑ ඔයා තමයි උනේ. බලන්න මේ ඔයා නෙමේ ඉන්නේ අතීතේ. ඔයා නෙමේ විදියට ඇඬුවේ. ඔයාට නෙමේ මේ කට්ටිය මෙහෙම මේවා ඒවා කිව්වේ කී කිය. අරගොල්ලෝ ඇවිල්ලා නැවත අපිට අයිතිවාසිකම දෙන්න උත්සාහ ගන්නවා. නමුත් අර මොකෙක් දෙකෙක් වගේ අර නිකන් බලාගෙන බකන් නිලාගෙන ඉන්නවා වගේ මේක දිහා බලාගෙන ඉන්නවා. ඉන්නේ පහසුවක නම් නෙමෙයි. ඉන්නේ පහසුවක නෙමෙයි. ඉන්නේ කෙඳිරි ගාගත්ත ගමන් ඉන්නේ. කමක් නැහැ කෙඳිරි ගාගෙන අරක දිහාම බලාගෙන ඉන්නවා. පැවිද්දෙක්ගේ ජීවිතය කියන්නේ ඕක තමයි. වෙනමකුත් නැහැ. ඕක දවෝකත් එක්ක ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. ඕක කාගෙන ඉන්න පුළුවන්ද? ඕකට මුකුත් පිළියම් කරන්න යන්න එපා. ඔකට බේත් දාන්න යන්නත් එපා. ඕක දුරු කරන්න යන්නත් එපා. ඕකම නිකන් වැටි වැටි ඔය පීඩාවෙන් වැටි වැටි ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. කිඹුලා කනවා වගේ පීඩාවක් නම් නෙමෙයි මේක. ඒ වෙනුවට අර කොහිල කටු වැනිනවා වගේ පීඩාවක් තමයි තියෙන්නේ. නිතර 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 අන්න මේ දිහේ ඝර්ෂණයක්, මේ දිහේ කොහිල කටු වැනිමක් එක්ක ජීවත් වීමක් තමයි තියෙන්නේ. ඒක තමයි මේ යන ගමන. ඒක බාර ගන්න පුළුවන් නම් අන්න කියන උතුම්ම විවේකය. එහෙම නැත්නම් aloneness. නැත්නම් freedom. ඒක බාර ගන්න බෑ කියනවා නම් අන්න කියන loneliness. lonely. මට බෑ මේක කරන්න. මේ විදියට ඉන්න බෑ. මට මේ විදියට එක වේලක් කාලා මේ ඉන්න බෑ. මට මේ විදියට තනි ඇඳක නිදියගෙන ඉන්න බෑ කියලා ඔන්න පැවිද්දෝ තමුන්ගේ පැවිද්ද අතහැරලා යන වාක්‍ය තියෙන ওই ටික තමයි. මේක බාර ගන්න බෑ. මට මේ aloneness, මේ freedom බාර ගන්න බෑ. මට මේක lonely. මට මේ විදියට තනි ඇඳක නිදන එක පහසුවක් නෙමෙයි අපහසුවක්. එහා පැත්තේ ගෑණියෙක් ඉන්න ඕනි මට. කියලා අන්න කියනවා තනි ඇඳක නිදන්න බෑ. මට මේ විදියට උදේ වරුවේ විතරක් ආහාර අරගෙන ඒ ඇපිල ඉන්න බෑ රැයට කන්න ඕනි. කියලා කියනවා අන්න ඔය වාක්‍ය කියලා තමයි යන්නේ. ඔය වාක්‍ය කියලා තමයි අතහරින්නේ. මොකද්ද? තනි ඇඳක ඉන්න බෑ. තනි වේලෙන් යැපෙන්න බෑ. මේ සබ්‍රාහ්මචාර්යයන් වහන්සේලා මේ දෙවියන් වහන්සේලා මාව මේ විදියට නැවතත් පහළට හෙලන සේක්වා. නැත්තම් පහළට බැසගත්ත කෙනෙක් විදියට මාව දැනගන්නා සේක්වා. එච්චරයි. එච්චරයි. කරන්න බෑ කියලා අතහැරියා. නමුත් ඔන්න ඕකත් එක්ක වැටිලා ඉන්න පුළුවන් නම් ඕකම තමයි මේ ප්‍රතිපදාව. අර නිකන් නොනවත්වා දුවන ඝර්ෂණයක්, කොහිල කටු ඇනීමක් වගේ ගතියක් තියෙනවා. ඒක බාරගත්තොත් අනේ බාර ගැනීමම තමයි ඔය කියන නිවන. එහෙම නැත්නම් ඒ බාර ගැනීමම තමයි ඔය කී විදිහට යම් කිසි විදිහක නිදහස, ෆ්‍රීඩම්. එහෙම නැත්නම් ඔය බාර ගැනීම තමයි aloneness කියලා අපි හඳුන්වන්නේ. බාර ගන්න බැරි නම් අන lonely වෙනවා. බාර ගන්න බැරි නම් අන ඊට වැඩිය දුගතියකට ගිහිල්ලා වැටෙන්න පුළුවන්. යන්න තියෙන තැන දන්නවනේ. ඉතින් ආයි ඔගේ අහන දෙයක් නැහැ නේ. ඉඳපු තැනටම තමයි යන්න තියෙන්නේ. ඒකම තමයි යන්න තියෙන තැන. ආයි වෙන දෙයක් නැහැ. ඒ ඉඳපු තැන හරියට නිකන් අපේ කර්ම ශක්තියට මැවිච්ච නිකන් විමානයක් වගේ. විමානයක් වගේ. අර ගෙවල් වල ඒ කට්ටිය, ඔය සැමියා බිරිඳ විදියට ගැළපිලා ඉන්න කට්ටිය, ඔය දූදරුවෝ විදියට ගැළපිලා ඉන්න කට්ටිය, ඔය නිකන් විමානයක මැවුණ කට්ටිය වගේ තමයි. ඒ දවස්වල නම් හිතෙන්නේ අනේ මගේ අනිත් පළුව වගේ, මගේ අද හාෆ් වගේ, මමම හොයාගත්ත කෙනා වගේ කියලා. නමුත් කාලයක් යනකොට තේරෙනවා මූ මේ තරහකාරයෙක්ද කොයිද ගියාත්මේ. මේ ඇවිල්ලා තියෙන්නේ ලිලා කියලා. නැත්තම් මගේම බඩේ ඉපදිලා ඇවිල්ලා තියෙන්නේ මේ තරහකාරයෙක්ද කොයිද මේක මේ ගියාත්මේ කියලා හිතෙන්න පුළුවන්. කර්මෙන් මැවෙන විමානේ තමයි ඔය තියෙන්නේ. ඉතින් ඒ විමානේ මිදෙනවා කියන්නේ ක්‍රමානුකූල අර විදිහ ප්‍රතිපදාවකින්. වෙහෙසයි ප්‍රතිපදාව පහසුවක් කියන්නේ මෑ අපිට වෙහෙසයි. ඒකින්ද ඉතින් නොකරන එකත් සාධාරණයි සමහරු. නොකරන එකත් සාධාරණයි. නමුත් යන ක්‍රමවේදේ තියෙනවා නම් සුගතියකට, එහෙම නැත්නම් අර නිවනක් දිහාවට යන ක්‍රමවේදේ තියෙනවා නම් ඕක තමයි ක්‍රමය. ඕකෙන් පිට ක්‍රමයක් නැහැ. අර විදියට අර යථාර්ථය නිකන් මැජිකලි අපිට ඩිසැපිය කරලා වෙන මොකද්ද ඒකකට යන්න එහෙම හැකියාවක් නැහැ. මේ වෙනුවට හරිම සයන්ටිෆික්. මේ බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය හරිම සයන්ටිෆික්. ඔය නිකන් වෙන ආගම් වල වගේ නිකන් මේ මැජික් වලින් ආශිර්වාදෙන් එහෙම කරන්න බෑ. රෝගයක් තියෙනවා නම් රෝගේ නිදානේ මොකද්ද, රෝගේ පිළිබඳ ඔයලා පරීක්ෂා කරලා බලපන් ඔබ ওই රෝගෙට වැටුනේ කොහොමද කියලා. එහෙම නැතුව නිකන් බුද්ධ අනුදාභාව බලෙන් මේ රෝගේ සුව වේවා කියලා එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. අමාරුවෙන් කෙඳිරි ගාගෙන අන්න අර රෝගෙට හේතු කාරණා හොයා ගන්නවා. හේතුව නැති කරාම රෝගේ ඉබේම සුව වෙනවනේ. ඒක තමයි වැඩේ. අන්න ඒ විදිහේ ක්‍රමයක්, අන්න ඒ විදිහේ ප්‍රතිපදාවක්. ඉතින් ආයෝජනය කරනවා නම් ඔන්න වැඩේ. තම තමන්ගේ ආයෝජනය පිළිබඳ කතාවක් නෙමෙයි කියන්නේ. එක එක දිහැසලා ආයෝජනය කරන්න පුළුවන්. ඉගෙන ගන්න ඒවට ආයෝජනය කර හැකියි. පවුල් සැප සම්පත් වර්ධනය කරගන්න ඒවට ආයෝජනය කර හැකියි. වෙන වෙන ඒවට ආයෝජනය කර හැකියි. කම් සැප හොයාගෙන යන්න ආයෝජනය කර හැකියි. ඔය එක එක ඒවා තියෙනවා ක්‍රමවේද. මේ එකම මුදල, එකම ශක්තිය, එකම විභවය. තම තමන් ආයෝජනය කරන්නේ කොහෙතනද? ඒකට අනුව තමන් දක්ෂේද්ද, මේ ප්‍රඥාවක් තියෙනවද නැද්ද, මේ විදියට අවිද්‍යාවද විද්‍යාවද තියෙන්නේ, ඒ ටික ඔක්කොම තීරණය වෙනවා. ඉතින් ඒකෙන්ද තම තමුන් දිහා බලලා ඒ හැකියාව වර්ධනය කරගන්න, මේ විදියට දියුණු කරගන්න. අන නැවත මතක් කරොත් මේ විදියට අවිද්‍යාව පෙරටු වෙනවා කියලා අකුසල ධර්මයන්ට, අර විදියේ දුගතියකට යන ස්වභාවවලට. අනිත් පැත්තෙන් විද්‍යාව ආලෝකය එරට වෙනවා අර විදිහේ නිවනක් දිහාවට, විවේකයක් දිහාවට යන ගමනකට. ඉතින් එන්නේ සංසන්දනයත් එක්ක අද දවසේ අපි මේ කතා බහ අවසන් කරමු.
සාදු සාදු සා
ස්වාමීන් වහන්සේ සභාවට අවස්ථාවක් දෙනවද නැත්නම් අවසන් කරනවද?
සභාවේ මොකුත් නැහැනේ, තියෙනවද? අනේ අහලා බලන්න, තියෙනවද ප්‍රශ්න? තියෙනවද ප්‍රශ්න කියලා හෙවන හරි.
එහෙමයි. හොඳයි. සභාවේ කාට හරි මොනවාරි දේශනාව ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අවස්ථාව කරගන්න කියලා ඉල්ලා සිටිනවා. එක්කෙනෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ.
නිරුෂා.
නිරුෂා, ඔයාට පුළුවන් අන්මියුට් කරගන්න.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්ස, මම අද ප්‍රශ්නයක් කියපු ප්‍රශ්නයක් මම අහපු එකක් තිබුණා. ඒකේ අර ඔබ වහන්සේ උපදෙස් දුන්නා අර භාවනාව අර දෙපැත්තකට අදිනවා වගේ එක නැතුව යනකම් කරන්න කියලා. අර මේ දැන් රිලැක්ස් එකේ යනකොට මේක අර එක පැත්තකින් භාවනාව ඉබේට සිද්ධ වෙනවා, අනිත් පැත්තෙන් මම කන්ට්‍රෝල් කරන්න යනවා වගේ කියලා කිව්වේ ස්වාමීන් වහන්ස.
ඔව්.
ඒකෙදි දැන් මට දැන් ඔබ වහන්සේගේ උත්තරෙන් පස්සේ තේරුණේ ඇත්තටම දැන් භාවනාව රිලැක්ස් එකේ ඉබේට යනවා. sitting and walking meditation දවසට ඒ පැය ගානක් කරනවා. ඉතින් ඒකට අමතරව අනිත් දේවල් ඔහෙ වෙන්නැරලා ඉන්නවා. අර සහැල්ලුව තුල දවස 30 මේ ඉන්නවා. එතකොට හිතෙනවා මෙහෙම ඉඳලා බෑ, මේ මොකද කරන්නේ, මේ චුට්ටක් මේ ස්ට්‍රෙස් වෙන්නනේ මේක. අර එහෙම කියලා හැඟීමක් එන්නේ. එතකොට තමයි ඒක මට අර ඔබවහන්සේගේ උත්තරෙන් තේරුනේ. මේ විශේෂ දැන පිනක් කරන්නවත් එහෙම ලොකුවට දැන් ඔය ලෙඩෙකුට කෑම ටිකක් උයාගෙන යන්න අර ඒ වගේ දේවල් එහෙම මගහැරෙනවා ගොඩක් වෙලාවට. මේ එතකොට හිතලා තමයි එම කරන්න ඕනේ. මේ එහෙම ගතියක් තියෙනවා ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ උත්තරෙන් අද තේරුණා අර එහෙම වෙන්නේ අර ඕනවට වැඩිය රිලැක්ස් වෙනකොට හිතනවා ඒක රිලැක්ස් වැඩි කියලා.
ඔව්, ඒක තමයි. ස්ට්‍රෙස් එකක් අරගෙනත් ඉතින් ඉගෙන ගන්න පුළුවන් පාඩමක් නේ. ස්ට්‍රෙස් එකක් අරගෙන බලන්න. අරගෙන බැලුවාම තේරෙනවා ඒක ඉතින් අරගත්තාම ඒකේ වෙහෙසක් තියෙනවා. නමුත් ඒකත් පාඩමක් නේ. අර විවේකේ නැතිලා ගිහිල්ලා ඒ වෙනුවට වෙහෙසක් ආවා. කමක් නැහැ. ආපහු තව දවසක තවද රිලැක්ස් වැඩි කියලා ආපහු මොකද්ද එකක් දාගන්න. එහෙම දාගන්න කමක් නැහැ. එහෙම එහෙම වැරදිලා අපි ඉගෙන ගන්නවනේ මොනවද? ඔව්, ඉතින් කළාම තමයි ඉගෙන ගන්න ඕනේ. වැරදිලාම තමයි. දැන් මේ කිව්වට මම කිව්වට අනිත් දවසේ තොයි ටික ওই විදිහට වෙනවනේ.
එහෙ.
ඒක එදාටත් ඕම තමයි. ඉතින් එතකොට ඒක ඉතින් පරීක්ෂණයක්. ආර්ය පරිේශණය කියන්නේ ඕක තමයි. ඉතින් ටිකෙන් ටික උත්සාහයෙන් කරලා බලන්න ඕනේ. එක දවසකින් මෙහෙම නිශ්චිත තීරණයක් දෙන්නේ නැහැ අපි. ඒ වෙනුවට අපි කියන්නේ හැම වෙලේම ඕපන් තියාගන්න. කන්ක්ලූෂන් එකකට එන්න එපා. මේක මෙහෙමයි කියලා එන්න එපා. ඒ වෙනුවට කේදිලා ඇදිලා බලන්න, කරලා බලන්න. අර විශේෂයෙන් අර විදිහේ හිතවිලි වගේ ගොඩක් මතුවෙලා එනකොට මගේ මේ විවේකයේ බිඳුනා කියන වෙනුවට මේ හිතවිලි ටික බාරගත්තොත් මේකත් භාවනාව තමයි කියලා. ඒ දිනුෂා කියන එකේ අදහසේ තියනවා නිකන් පිටිපස්සේ සැඟවිලා මේ විවේකය තමයි භාවනාව කියන එක කියන්නේ කියලා. එහෙමම නැහැ. එහෙමම නැහැ. අර වෙහෙස පීඩාගාර ගතියකුත් භාවනාව වෙන්න පුළුවන්. සමහර කෙනෙක් කියනවා මේ දවල් දාණයෙන් පස්සේ පරියන්කේ නම් ස්වාමීන් වහන්සේ හරි නැහැ. ඒක නිකන් හරි වෙහෙසයි, හිත ඇවිස්සෙනවා, නිදිමත ගතිත් එනවා, එහෙට මෙහෙට පැද්දෙනවා, ඔහොම තමයි ඉන්නේ. නමුත් උදේ පරියන්කේ නම් මට හරි යනවා. උදේ පාන්දර කරන පරියන්කේ ඔහොම කියනවා. ඉතින් එයා ඒ කන්ක්ලූෂන් එක එයා කියනවා මේ විවේක පරියන්කේ තමයි හොඳ, අර ඇවිස්සෙන පරියන්කේ හොඳ නැහැ කියලා. නමුත් ඇත්තටම සමහර විට හොඳ එක වෙන්න පුළුවන් අර දෙවෙනි කී එක. වැඩක් වෙන්නේ. ඉතින් ඒක නිසා අන්න ඒ විදිහට තම තමුන් ඒ බැල්ම නිවැරදි කරගන්න ඕනේ. මේ වෙන වැඩේ තමයි හොඳම භාවනාව. පහසුවක් තියෙන්නත් පුළුවන්, හිතවිලි ඇවිස්සීලා විකාර වෙලා තියෙන්නත් පුළුවන්, අවදි මනසක් තියෙන්නත් පුළුවන්, නිදිමත තියෙන්නත් පුළුවන්, කයේ පහසුව තියෙන්නත් පුළුවන්, අපහසුව තියෙන්නත් පුළුවන්. ආපු යකා මොකද ඒක බාරගෙන ඔබ තමයි හොඳම භාවනාව කියලා කරගෙන යන තියෙන්නේ. කළා බලන්න. වෙහෙසකුත් තරම් බලන්න අවුලක් නැහැ. ආපහු අර ලෙඩෙට කෑම එකක් උයාගෙන ගිහිල්ලා දෙන්න අවුලක් නැහැ. ප්‍රතිපාසලට ඇවිල්ලා ඇක්ටිවිටි එකක් එහෙම කරන්න අවුලක් නැහැ. එහෙම වෙහෙසක් දාගන්න ඕනේ. නිකම්ම රිලැක්ස් වෙලා ඉඳලා වැඩි තමයි දිනුෂා මට පේන්නේ.
ගෙනස්.
කළා බලමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ, තේරුණා සර්. මම ගොඩක්.
හා, තවත් එක්කෙනෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ. චම්පිකා. ඔබට අවස්ථාවක් තියෙනවා. චම්පිකා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, මට මෙහෙම මේ සතිමත් වීම පුහුණු වෙනවානේ ස්වාමීන් වහන්ස. මට මෙන්න මෙහෙම විතර්කයක් පහළ වෙනවා. දැන් ඔබ වහන්සේගේ දේශනාව තුලදී දැන් මේ අවදි කරගන්නේ සතිමත් වීම තුලින් අවදි කරගන්නේ අපි ළඟම තියෙන විභව ශක්තිය කියන්නේ අපි තුලම තියෙන දේවල් තමයි මේ ස්වාමීන් වහන්සේ මේ මතුවෙවි හඳුනාගෙන ඉන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මට මෙහෙම ඒ සතිමත් වීමෙන් පස්සේ මට මේම විතර්කයක් ඇති වෙනවා. එතකොට මේ පෙර කර්ම නේද ගෙවෙන්නේ කියන එක මට ඒක ටිකක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඒක ඒ විතර්කය සතිමත් වීමෙන් පස්සේ මට ගොඩක් වෙලාවට මතක් මේ ඒ කියන්නේ ඒ විතර්කයක් විදිහට මතුවෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අර එහෙම බලාගෙන ඉන්නකොට සිතුවිලි එක එක ඇතුළාන්තින් සිතුවිලි විවිධාකාරයට මතුවෙනවානේ. එතකොට මට හිතෙනවා ඒ දැනෙන දේ තමයි ස්වාමීන් වහන්සේ මේ මං කරපු කර්මමද මේ මතුවෙවි එන්නේ කියලා. ස්වාමීන් වහන්සේ මට ඒක ටිකක් පැහැදිලි කරලා දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ.
ඔය විතර්කයේ ගත්තොත් මේ ප්‍රතිපදාවට උදව්වක්ද බාධාවක්ද? දැන් ඔය කරගෙන යන වැඩේට දැන් ඔය දේවල් මතුවලා එනකොට ඒක ඉවසා දරා ගැනීමට උදව්වක්ද බාධාවක්ද?
බාධාවත් වෙන වෙලාවල් තියෙනවා ස්වාමීන් වහන්සේ. මැඩගෙනත් කරනවා. ඒ වුණාට ඒකම ප්‍රශ්න ගත වෙනවා ස්වාමීන් වහන්සේ.
නෑ මං අහන්නේ දැන් අපි හිතමු දැන් කෙනෙක් ඇවිල්ලා මොනවා හරි කියනවා බනිනවා කියමුකෝ. බැන්නාම ඉන්නවා මේක මේ මගේම කර්මයක් තමයි ගෙවුනේ කියලා. එතකොට ඒ සිදුවීම දරා ගැනීම සඳහා ඔය කියන හිතවිල්ල උදව්වක්ද බාධාවක්ද? දැන් ඔය වගේ අවස්ථාවක් ගැනනේ ඔය කියන්නේ. කෙනෙක් ඇවිල්ලා බැලනවා හිතෙනවා මගේම කර්මයක් තමයි මේ ගිවිලා ගියේ කියලා ඔහොම හිතෙනවා. ඒ හිතවිල්ල ගැනනේ ඔය කතා කරන්නේ දැන්. මම අහන්නේ ඒ හිතවිල්ල ගැන නෙමෙයි. මං අහන්නේ අර සිදුවීම දරා ගැනීම සඳහා ඔය හිතවිල්ල සහයෝගයක්ද බාධාවක්ද?
සහයෝගයක් වෙන වෙලාවල් තියෙනවා ස්වාමීන්
වහන්සේ. සහයෝගයක් නේ ඔය වගේ හිතවිල්ල සාමාන්‍ය මේ මගේම කර්මයට උන දෙයක් කියලා නිකන් මොකද්දෝ එකකින් යන්තම් හිත අර හිත නිවන කතා කියලා කියන්නේ. හිත නිවන කතා කියලා තමයි වැඩි කියන්නේ. හිත නිවන කතාවක් හදා ගන්නවා. මේ කමන්නෑ ඉතින් මේ මගේම කර්මයටද කොහෙද මේ මමම කරපු දෙයක් වෙන්නේ නැති කියලා ওই විදියට හිත නිවන කතාවක් වගේ දෙයක් තියෙනවා අපි තුල. කමක් නෑ ඒක ප්‍රතිපදාවට බාධාවක් නෑ දැනට. ඒකෙන් වෙන්නේ අර හිත හදා ගන්න මේක කමක් නෑ කියලා ওই ග්ලෑඩ් ගේම් කියන්නේ. බලියන්නගේ නෑ බොලියානාගේ ග්ලෑඩ් ගේම් එක. අමාරුවේ මොකක් හරි වෙකෙල්ලම වෙලා. හොම්බෙන්ම ගිහිල්ලා. කමක් නැහැ. හිතනවා කල්පනා කරනවා මේකත් හොඳ වෙලාවට මේ මුහුණේ මොකක් නිසාද කියලා හොයවලා හොයලා 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 මේක නිසා හොඳයි. මේකත් මට පාඩමන්නේ. මේකත් මට පාඩමන්නේ කියලා හොඳයි. එහෙම නැත්නම් අර පොඩි උන්ගෙන් අහනවා අම්මා එහෙම බැන්නොත් කොහමද ග්ලෑඩ් ගේම් එක ප්ලේ කරන්නේ? ඉතින් සමහර උන් කියනවා අම්මනේ. අම්මනේ කියලා හිත අදා ගන්නවා. ග්ලෑඩ් ගේම් එක අම්මනේ කියලා. ප්‍රත සමාරයෝ කියන බැන්නට මේ හදන්නනේ බයින්නේ කියලා එහෙම හිතා දා ගන්න. ඕමම අහගෙන අහගෙන යනකොට එකෙක් කියනවා මොකද්ද මේ බැන්නට ගැහුවේ නැනේ සයින්නස්. අන්න ඒක තමයි මට තියෙන ග්ලෑඩ් ගේම් එක. බැන්නට ගැහුවේ නැහැ. ආ ඒකත් හොඳයිනේ. අන්න ඒ විදිහට ග්ලෑඩ් ගේම් එකක් දාලා හිතා දා ගන්න. කරුමේ කියලා හිතලා හිතා දා ගන්න. කමක් නැහැ. ඔය ප්‍රතිපදාව කරගෙන යනකොට මුල් කාලේ ඉතින් ඔවා උපකාර වෙනවා. නමුත් පහබව වෙනකොට අර වහර්තාවක මද දවසේ තිබුණා මේ ග්ලෑඩ් ගේමුත් හැලිලා යනවා. ওই විදිහේ ධර්ම කරුණුත් හැලිලා යනවා. කර්මේ කියලා ඔය හදාගත්ත ඒවත් හැලිලා යනවා. මේ ආප බණත් හැලිලා යනවා. ඔය ටික ඔකෝම හැලිලා යනවා. එතකොට මොකද වෙන්නේ? අන්න එදාට ඒ කඩුව අයින් කරන්න පුළුවන්. අපි මේ මොකද කරන්නේ? ඔක්කොම එකපාර ගලවලා අයින් කරන්න යනවනේ. එතනනේ අවුල තියෙන්නේ. මේක නිකන් හරිම නිකන් අර සයන්ටිෆික් විදියට මේ වැඩේ යන්නේ. ලොකු ගලක් පෙරලනවා පොඩි ගලක් අඩේට තියලා. අර පොඩි ගල පස්සේ අයින් කරගත්ත හැකි ඒකේ අවුලක් නැහැ. අර මහ ගල ඉස්සෙල්ලා පෙරලගෙන ඉන්නකො. ඔක්කොම අතහැරලා මුකුත් අල්ලන්නේ නැතුව ඉන්නවයි කියලා සමහරු කියනවා. එහෙම අතහැරියා එහෙම අතහැරියා පිස්සු තමයි හැදෙන්නේ. ඒ වෙනුවට අර මහ එකක් අතහැරලා පොඩි එකක් අල්ල ගන්නවා. ඒක අල්ලගෙන ඉන්නවා අර මහ එක පිළිබඳ අදහස නැතර වෙනකන්. ඊට පස්සේ අර පොඩි එකත් අතහැරලා තව එකෙක් අල්ල ගන්නවා. ඊටත් වැඩි පොඩි එකෙක්. ඕකම තමයි ප්‍රතිපදාව කියන්නේ. ඕකම තමයි ප්‍රතිපදාව කියන්නේ. මොකක් හරි අර නරක නැති දෙයක් අර අච්චර නරක නැති දෙයක් අල්ල ගන්නවා. අල්ලගෙන ඒකත් එක්ක එදිලා ඉන්නවා. එහෙම එදිලා ඉන්නකොට අන්න ඊටත් වැඩිය තව අඩු තැනකට යන්න පුළුවන්. ඔන්න ඔය විදිහේ ක්‍රමානුකූල ගමනක්. එහෙම නැතුව ඔක්කොම එකපාර අයින් කරන්න ගියා කියන්නේ ඒක කරන්න බෑ. ඒක නිසා අර විදියට අර වැඩේට ප්‍රයෝජනයිනේ. ඒ ප්‍රයෝජනේ ඇති. කාලෙත් කාලෙත් එක්ක ප්‍රතිපදාව දියුණු වෙනකොට ඔය සිතුවිල්ල අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය සිතුවිල්ලත් රඳන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ විදිහේ ක්‍රමානුකූල සාපේක්ෂ ප්‍රායෝගික කියන වචන දෙක තමයි කටුකුරුන් දෙසුවයින් හන්සි කියන්නේ. සාපේක්ෂ නිසා අල්ල ගන්නවා, ප්‍රායෝගික නිසා අතහරිනවා. ටිකෙන් ටික අර විදිහේ විවේකයක් දිහාවට යනවා. අර විදිහේ පහසුවක් සැනසීමක් දිහාවට යනවා. මේකින්ද කාලය අරගම ඒක ගැටලුවක් නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ බොහොම පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් අපි අවසන් කරමුකෝ උපාලි මහත්තයා.
එහෙමයි එහෙමයි පැහැදිලි. එහෙමයි ගෞරවනීය පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අද දවසේ අපගේ අනුකම්පාවෙන් වෙහෙස මහන්සි නොබලා පළවෙනි කොටස වන ධර්ම දේශනාව කමඨාම් වාර්තා අපගේ කමඨාම් වාර්තාවල ඉතා වටිනා පැහැදිලි කිරීම පිළිතුරු උපදෙස් දෙනු ලැබුවා. ඒ වගේමයි දෙවන කොටස වන ධර්ම දේශනාවත් අපිට ඉතාම වටිනා අපි සිතේ ධාරණය කරගත යුතු ධර්මයක් අප වෙත දේශනා කරනු ලැබුවා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේට අප සියලු දෙනාගේම කෘතඥතාවේ දෙපානම පින් දීමෙන් පුද කරනවා. සාදු සාදු සාදු. ඒ වගේමයි අප සියලු දෙනා මේ කරගත් කුසල කර්ම හේතුවෙන් ඔබ වහන්සේ ඇතුළු අප සියලු දෙනාට උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි.
හොඳයි.
ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
සාදු සාදු සාදු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං පච්චයං කමතමේ බන්ති.
කමාමි කමිතබ්බං.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්ති.
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති.
සුඛී හොන්තු.
අතියම්පි ඕකාස වන්දාමි බන්ති.
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයවන්නෝ සුඛං බලං ආයාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචාතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
සබත්තේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.